අද 2024 ඔක්තෝබර් මාස 20 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකට අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයෙන් සහභාගි වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. වැඩසටහනේ මූලිකාංගයේ ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අරක්ඛිතේන කායේන මිච්ඡාදිට්ඨිගතේන ච තීනමිද්ධා බිබූතේ භූතේන වසං මාරස්ස ගච්ඡති. තස්මා රක්ඛිත චිත්තස්ස සම්මා සංකප්ප ගෝචරෝ තීනමිද්ධා බිබූ බික්ඛු සබ්බා දුක්ඛතියෝ ජහේති.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මේනින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නදුනි, අපි ජීවිතේ විවිධ අවදි පහු කරනවා වෙන්න පුළුවන්. ඒ අවදි සමහර අවදි වලදී බොහොම සාර්ථකව විවේකෙන් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් කාල අපි අත්දකිනවා. ඒ වගේම තවත් අවදි වලදී මේ කරන වැඩක් අසාර්ථකයි, හිතේ විවේකයක් ඇත්තෙත් නෑ, සැනසීමක් ඇත්තෙත් නෑ, මේ යෙදෙන ක්‍රියාවලි බොහොම වෙහෙසෙන් පීඩාවෙන් කරමින් සිද්ධ කරමින් අපි කල්ගත කරනවා වෙන්න පුළුවන්. ඉතින් ජීවිතයේ සමහර අවදි දිහා බැලුවහම සාර්ථක බොහොම විවේකෙන් ඉඳපු අවදි වගේම අර විදියට අසාර්ථක වෙහෙස පීඩාවෙන් කල් ගෙවපු අවදිත් අන්න මතක් වෙන්න පුළුවන්. ඒ විදියට අපිට අත්දකින්න පුළුවන්. එතකොට කෙනෙක් සමහර විට ප්‍රශ්න කරනවා, මම මේ හොඳට අධ්‍යාපනය ලැබපු කෙනෙක්, මට ඇයි දැන් අධ්‍යාපන කටයුතු කරගන්න බැරි? මං හොඳට රැකිරක්ෂා කරගෙන ඉඳපු කෙනෙක්, මට ඇයි දැන් ඒ රැකිරක්ෂා කටයුතු කරගන්න බැරි කියලා ඔය විදියට චෝදනා නගනවා, ප්‍රශ්න කරනවා, තමුන්වම වෙහෙසට පත් කරගන්නවා. නමුත් මේ විදිහේ මේ හිතක මේ වෙනසක් පරිවර්තනයක් සිද්ධ වෙන්න යම්කිසි මේ හිතේ නොපුහුණු ගතියක් නැත්තම් මේක හික්මවීමේ අඩුපාඩුවක් ඇති බව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුම් කළ දෙන්න උත්සාහ ගන්නවා. ඒ විදිහේ හික්මවීමක්, නිවැරදි හික්මවීමක් ඇති කරගන්න කියන ආරාධනාව භාග්‍යතුන් වහන්සේ අපිට සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒ වගේ කොටසක්. මේ කොටසට හේතුභූත වුණ කාර්ය නැත්තං සිදුවීම ගත්තොත් එතන සඳහන් වෙන්නේ මේ යම් කිසි භික්ෂූන් වහන්සේලා පිරිසක්. මේ පිරිස පැවිදි වුණාට මොකද මේ පැවිදි දහම් කටයුතු, ඒ පැවිද්දේ කටයුතු සාර්ථකව කරන අවධියක නෙමෙයි මේ පිරිස ඉන්නේ. සමහර විට මුල් කාලේ ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න නැති, මුල් කාලේ ඒ හික්මීමකින් කටයුතු කරන්නේ නැති, නමුත් අන්න පහු වෙනකොට කොහ කොහ වෙනවා වගේ මේගොල්ලොන්ගේ හික්මීමක් ඇති වෙලා ගිහිල්ලා අර සාර්ථක උත්සාහය අසාර්ථක උත්සාහයක් බවට පත්වෙච්ච යම් කිසි අවධියක තමයි මේ සඳහන් වෙන්නේ, මේ සිදුවීම වුණ බව සඳහන් වෙන්නේ. එතන තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ ආරණ්‍ය සේනාසනේ වැඩ ඉන්නවා. ඒ ආසන්නයේ වැඩ ඉන්නවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ඉන්දියා නැතා කියලා මේ පිරිසට ගණනක් නැහැ. මේ පිරිස තමුන්ගේ අර නොහික්මුණු තමුන්ගේ අර අසාර්ථක චර්යාවේ තමයි කටයුතු කරන්නේ. එතකොට එතන සඳහන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ ඉන්දිය බව මේ පිරිසට ගණනක් නැහැ. මේ පිරිස බොහොම තමුන්ගේ අර අසාර්ථක පැවිද්දට නොගැලපෙන යම් කිසි විදියක චර්යාවකින් කටයුතු කරපු බව තමයි සඳහන් වෙන්නේ. එතන තියෙන්නේ මොකද්ද? මෙන්න මේ විදිහේ විස්තරයක්. මේ පිරිස නොසන්සුන් සිත් ඇතුව කටයුතු කරනවා. ඊට පස්සේ ඔසවාගත් මාන දල ඇතුව කටයුතු කරනවා. තමුන්ගේ ලොකුකම් කිය කිය එක එක්කෙනා එක වාද විවාද කරගනිමින් කටයුතු කරනවා. චපල බස් සහිතව කතා බහ කරනවා, කටයුතු කරනවා. ඊට පස්සේ එක එක්කෙනා දොස් පාරොස් සහිතව බැන හඬ ගා ගන්නවා. ව්‍යාකූල කතා බහ ඇති විවිධ එහෙම් මෙහෙම් ඇදගත්ත එක එක කතන්දර කිය කිය ව්‍යාකූල ස්වභාවයකින් කටයුතු කරනවා. මුලා වූ සිත ඇතිව කටයුතු කරනවා. අන්න නුවණ ප්‍රඥාව රහිතව සම්පජඤ්ඤ රහිතව කටයුතු කරනවා. ඊට පස්සේ හිතේ සමාහිත බවක් නැතුව අත්හැර ගිය සිත ඇතිව කටයුතු කරනවා. නොආසන ලද ඉන්ද්‍රියන් නැතුව කටයුතු කරනවා. ඔන්න ඔය විදිහේ චර්යාවක් තමයි මේ භික්ෂුන් වහන්සේලා පිරිස පෙන්නුම් කරන්නේ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ මේ පිරිස දැකලා, මේ පිරිසගේ හැසිරීම දැකලා යම් කිසි විදිහක මේ පිරිස ඉලක්ක කළා කියපු ගාථාවක්, දේශනා කරපු ගාථාවක් තමයි මේ අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්ත දේ. එතෙන්දි මේ පිරිසට බණ කියනවාමත් නෙමෙයි, මේ පිරිස දැකලා බුදුරජාණන් වහන්සේ මේක ගැන යම් අදහසක් පළ කිරීමක් වගේ දෙයක් තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට කියන්නේ මොකද්ද? අරක්ඛිතේන කායේන මිච්ඡා දිට්ඨි ගතේන ච තීන මිද්ධා විභූතේන වසං මාරස්ස ගච්ඡති. මේ විදියට නොරකින්නාලද කය ඇතිව මිච්ඡා දිට්ඨියට පැමිණි කම්මැලි කමෙන් මඩනාලද මේ පිරිස මරුවා වසඟයට, මරුගේ වසඟයට යත්. තස්මා රක්ඛිත චිත්තස්ස සම්මා සංකප්ප ගෝචරෝ තීන මිද්ධා විභූ බික්ඛු සබ්බා දුක්ඛති හේ දුක්ඛතියෝ ජහේ. මේ යම් භික්ෂුවක් රකින්න ලද සිත් ඇතුව කටයුතු කරනවද, සම්‍යක් සංකල්ප පෙරටු කොට ගෝචර කරගෙන කටයුතු කරනවද, තීන මිද්ධා විභූ බික්ඛු තීන මිද්ද මඩනාලද ස්වභාවිකින් කටයුතු කරනවද, සියලු සබ්බා දුග්ගති යෝජහි සියලු දුගතීන් මේ භික්ෂුව දුරු කරනවා කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දි ඉදිරිපත් කරන්නේ. එතකොට අර අසාර්ථක හැසිරීම වගේම සාර්ථක හැසිරීම කියන දෙපැත්ත පෙන්නුම් කරනවා. අසාර්ථක හැසිරීමක් තුලින් අන්න තමුන්ගේ මෙලොවත් පරලොවත් අයහපත සාදා ගන්න කෙනෙක්ට පුළුවන්. සාර්ථක හැසිරීමක් තුලින් මෙලොවත් පරලොවත් අන්න සාර්ථකත්වයක් සාක්ෂාත් කරගන්න, යහපතක් හදාගන්න කෙනෙක්ට පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන දෙපැත්ත තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී පෙන්නුම් කරන්නේ. අර විදියට මේ භික්ෂූන් පිරිස පැවිදි වෙන කාලේ ඉතින් සාර්ථකව කටයුතු කරන්න ඇති සමහර විට. නමුත් යම් අවධියකදී මේ පිරිසගේ ඒ උත්සාහය අමතක වෙලා ඒක අසාර්ථක වෙලා අර විදිහේ අසාර්ථක ස්වභාවයකට යම් කිසි විදියකට වැටෙනවා, ඒ විදිහේ හැසිරීමකට යොමු වෙනවා. එතකොට එන්නේ පිරිස දැකපු භාග්‍යතුන් වහන්සේ මේ හිත පිළිබඳ යම් කිසි වෙනසක් කරගත යුතුයි කියන අදහස තමයි මේ ගෙනහැර දක්වන්නේ. එතකොට අපේ ජීවිතවලත් මේ බණ භාවනා කටයුතු පැත්තක තිබ්බත් සාමාන්‍යයෙන් යම් රැකිරක්ෂා වේවා, අධ්‍යාපන කටයුතු වේවා සාර්ථකව කරගන්නා අවදි වගේම අසාර්ථක වෙන ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන අවදිත් තියෙන්න පුළුවන්. අන්න ඒ අවදි දෙක අතර සංසන්දනයක් වගේ දෙයක් තමයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එතකොට ඇයි මෙහෙම වුණේ කියලා කාටදෝ වරදක් වටවන්න හදනව වෙනුවට තමන්ම තේරුම් ගත යුතුයි මේ මගේ මේ හිතේ යම් කිසි විදියක මේ වැරදි නැඹුරුවක් නිසා තමයි මේ දේ සිද්ධ වුණේ. අන්නේ වැරදි නැඹුරුව වෙනස් කරගත්තොත් මට නැවතත් අර වෙනදා පුරුදු සාර්ථක වැඩ කටයුතු දිහාවට යොමු වෙන්න පුළුවන් කියලා ඒ අදහස හිතේ දරා ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් මෙන්න මේ කී දෙපැත්ත බුදුරජාණන් වහන්සේ පෙන්눔 කළා. අපිට අපේ මනාපේ හැටියට මේ හොඳ පැත්ත තෝරගන්න අවස්ථාවක් ලබා දීමක් වගේ භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට ඒකින්ද අපි බලමු මේ කියන අදහස මොකද්ද කියලා. කොහොමද මේ අසාර්ථක හැසිරීමක් වෙනුවට සාර්ථක හැසිරීමක් ඇති කරගන්නේ? මේ හිත තුළ අසාර්ථකත්වයක් වඩනවා වෙනුවට සාර්ථකත්වයක් වඩාගන්නේ කොහොමද කියන දෙපැත්ත තමයි මේ ඉදිරිපත් වෙන්නේ. එතකොට එතන කියන්නේ මොකද්ද? මෙන්න මේ කළ යුතු ප්‍රතිපදාවක් පුහුණුවක් වගේ දෙයක් ඉදිරිපත් කරනවා. අර ආරක්ෂිතේන කායේන මිච්ඡාදිට්ඨිගතේන ච තීන මිද්ධා විභූතේන වසං මාරස්ස ගච්ඡති. අර විදිහට නොරකිනාලද කයක් තියෙනවා, මිච්ඡාදිට්ඨි වැරදි දිට්ඨි වැරදි සංකල්ප ඔස්සේ ගමන් කරනවා. ඊට පස්සේ කම්මැලිකමට බහල් වෙලා කම්මැලිකමෙන් මඩනාලද ස්වභාවිකින් කටයුතු කරනවා. එතකොට ඉතින් මේවා ප්‍රතිඵලයක් විදිහට අන්න මරුගේ වසඟයට යත් කියලා කියන්නේ මේ පුද්ගල සංඥාවකින් නෙමේ, සත්ත්ව පුද්ගල සංඥාවකින් නෙමේ. මේ මායා කියන යම් පුද්ගලයෙක්ගේ වසඟයට යනවටත් වැඩිය තමුම්ම අන්න විහිං විනාශයට පත්වීමක් වගේ තමයි. තමුන්ගේ ගොඩනගාගත් දේවල් විනාශ වෙනවා. කරන රැකී රක්ෂා අසාර්ථක වෙනවා. පවුල් ඒ සම්බන්ධතා ඒවත් දුර්වල වෙනවා. ඉතින් මරුගේ වසඟයට තමයි ඉතින් ඔය යන්නේ. ඊට පස්සේ හිත තුලත් යම් විවේකයක් සැනසීමක් තියුණාද ඒකත් නැති වෙලා යනවා. අන්න මේ දුගතියක් නැත්තම් අපායක් මේ ලෝකේම මේ තැනැත්තාටම ඇවිල්ලා එනවා. මේ ලෝකේම අත්දකින්න පටන් ගන්නවා. එතකොට ඒ විදිහේ වැරදි හැසිරීමක් තුලින් ලැබෙන ප්‍රතිඵලය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. ඊට පස්සේ එහෙනම් නිවැරදි හැසිරීම මොකද්ද කියලා ගත්තොත් අන්න තස්මා රක්ඛිත චිත්තස්ස. අර කය රකින්නවා හිත රකින්නවා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. කලින් කිව්වේ නොරකින්නාලද කයෙන් කටයුතු කරනවා කියලා. දැන් මෙතන කියනවා රකින්නලද සිතක් ඇති කියන එක. එතකොට ඔය කය රැක්කත් සිත රැක්කත් එක එක විදිහට අපිට අරගන්න පුළුවන්. ඊළඟට සම්මා සංකප්ප ගෝචරෝ, අර විදිහට නිවැරදි සංකල්ප ඇතුව කටයුතු කරනවා, මේ තීන මිද්දහට යට නොවි කටයුතු කරනවා. ඒ විදිහේ චර්යාවක් තුලින් අන්න කෙනෙක්ට යම් කිසි විදියක අර අපාය ස්වභාව මතු වෙලා එන එක, මේ ජීවිතේම අපායක් වෙන එක සහ මරණයෙන් මතු අපාගත වීම කියන මේ කරුණු වලින් මිදෙන්න පුළුවන්, ගැලවෙන්න පුළුවන් කියන අදහස තමයි ඔය ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ වගේ දෙයක් සිදු වෙනකොට ඒකත් දවසෙන් දෙකෙන් වෙනවා වෙනුවට අන්න කාලෙත් එක ක්‍රමානුකූලව තමයි මේ වෙනස පරිවර්තනය වෙන්නේ. නැයි ඊයේ දවසෙත් ඒ තරුණ වයසේ ඉන්න කෙනෙක් ඉදිරිපත් කරනවා තමුන් මීට කලින් අධ්‍යාපන කටයුතු හොඳට කරගෙන ඉන්දියා සංසුන් සිතකින් කටයුතු කර මේ විදියට සාර්ථකයි කියන විදිහේ ජීවිතයක් ගෙව්වා. නමුත් දැන් කොච්චර අවධානය දුන්නත් අධ්‍යාපන කටයුතු කරගන්න බෑ. මේ හිත වික්ෂිප්තයි. මගේ ජීවිතය අසාර්ථකයි, අධ්‍යාපන කටයුතු අසාර්ථකයි කියලා හැඟීමක් අදහසක් සහිතව තමයි මම දැන් කටයුතු කරන්නේ. එතකොට ඔය වෙනස දවසෙන් දෙකෙන් වෙනවාමත් නෙමෙයි. ඒ වෙනුවට සමහර විට අවුරුදු ගණනක අතරමැදි කාලයක් තියෙනවා. ඒ අතරමැදි කාලය ඇතුළත ඔන්න මේ වෙනස වුණාට පස්සේ කෙනෙක් කියනවා සංසන්දනය කරනවා ඒ දවස්වල හොඳට අධ්‍යාපන කටයුතු කරා දැන් අසාර්ථකයි. ඒ දවස්වල සතුටු සංසුන් සිතෙන් හිඳියා දැන් වික්ෂිප්ත නොසන්සුන් සිතකින් දුක් සහිත සිතකින් තමයි කල් ගෙවන්නේ. ඒ දවස්වල මම හැමෝම හිතුවා මම සාර්ථකයි කියලා. අද හැමෝම හිතනවා මම අසාර්ථකයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙපැත්තක් කෙනෙක් දකිනවා. එතකොට මේ විදිහේ සංසන්දනයක් කරන කෙනෙක් බොහෝ වෙහෙස පීඩාවකට පත් වෙනවා. ඒ වගේ කෙනෙක් කියනවා බලන්නකෝ මට වෙච්ච දෙයක්. මොකද මේකට උනේ? මොකද්ද මේ විදිහ දෙයක් වෙන්න හේතුව කියලා තමුන්වම වෙහෙසනවා. තමුන්වම පීඩාවට පත් කරගන්නවා. ඒ විදිහ දෙයක් අපිට සාමාන්‍යයෙන් දකින්න පුළුවනි. එතකොට ඒ වගේ කෙනෙක් වුණත් මේ හොඳ අදහසක් පාඩමක් තමයි බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ. දැන් ඉන්න තත්ත්වය ගැන දුක් වෙලා වැඩක් නැහැ. දැන් ඉන්නේ අර විදියට නොසන්සුන් සිත ඇතිව ඔසවාගත් මානනල සහිතව චපල ස්වභාව අර විදියට ව්‍යාකූල කතා බහ ඒ වගේ ඇතුව මුලා වූ සිතින් මේ විදියට ඉන්නව වෙන්න පුළුවනි. නමුත් ඔය වෙනස දවසෙන් දෙකෙන් උනේ නෑනේ. ඔය වෙනස උනේ යම්කිසි කාලයක් අතරමැදි කාලයක් සහිතව. ඒ වගේම තමයි නැවතත් මේක හොඳ දිහාවට හරවනවා නම් යම්කිසි විදියක උත්සාහයකින් කාලයක් දීලා ඒ දේ සිද්ධ කළ යුතුයි. අපිට නිකන් අර අද රාත්‍රී නිදියගෙන පවෝදා උදය හැරෙනකොට නැවතත් අර විදිහේ වෙනස් වටපිටාවක් හදාගන්න බෑ. මේක තමයි හිතේ යථා ස්වභාවය. මේක ඒ විදිහට දුර්වල වුණාට පස්සේ නැවත ශක්තිමත් කරනවා කියන එක ටිකක් ඉතින් උත්සාහයෙන් කළ යුතු දෙයක්. දුර්වල වෙන එකක් දවසෙන් දෙකෙන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ක්‍රමානුකූලව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ හිතක් එක ගනුදෙනු කරනවා කියන එක ටිකක් ඉවසීමෙන් කල් අරගෙන කරන්න ඕනේ වැඩක්. ඒ සඳහා අවශ්‍යම දේ තමයි අන්න අර මේ රකින්න ලද කයක් තියෙනවා. රකින්න ලද කයක් තියෙනවා කිව්වහම කය රැක්කොත් හිත ඉබේම රැකිලා. ඒ මොකද්ද මේ රකින්න ලද කයක් සහිතව කටයුතු කරනවා කියන්නේ කියලා ගත්තොත් අන්න අපි කියනවා ඔය වගේ වෙහෙස පීඩාවකට පත් වෙලා ඉන්න කෙනෙක්ට අන්න තමුන්ගේ මේ කය රැකීම සඳහා යම් උත්සාහයක් ගන්න කියලා. එතකොට මේ ආහාර දීමවත් එහෙම නැත්නම් මේ යම් කිසි විදියක ඇඟ හොඳට ව්‍යායාම කිරීමවත් එහෙම දෙයක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ වෙනුවට අනර හිත තුළ පුහුණුවක් හා සම්බන්ධ දෙයක් තමයි මේ කියන අදහස. ඒ කියන්නේ මොකද්ද? අර හිත තුළ අවධානයක් වැඩි වැඩියෙන් කයට පිහිටවා ගැනීමක් සිද්ධ කරනවා. ඒ විදිහේ පුහුණුවක් සහිතව කයට යොමු කරන ලද අවධානයක් සහිතව මේ තැනැත්තා කටයුතු කරනවා. අන්න ඒ කටයුතු කිරීම තුළ මේ වෙනස සඳහා අවශ්‍ය මූලික පදනම හැදෙනවා. හැබැයි ඔය පුහුණුව ඉතින් මහ එපා කරපු වැඩක්. ඕක කරන්න හිතෙන්නේ නෑ ගොඩ දෙනෙට. වෙන කම්මැලි. නමුත් අන්න උත්සාහයෙන් ක්‍රමානුකූලව කරගත යුතු වැඩක් තමයි මේ දේ. අපිට ගොඩාක් වෙලාවට අලුත් කෙනෙක් එහෙම හම්බුනහම ඒ කෙනා අහනවනේ දැන් මේක කොහොමද මේ මම මේ පුහුණුව කරගන්නේ මේ වෙනස මම කරගන්නේ කොහොමද මට කියලා දෙන්න පැහැදිලි කරන්න කියලා. එහෙම කියනකොට අන්න අපි නැවත නැවත මතක් කරන දේ තමයි මෙන්න මේ ඇවිදිනකොට මේ පතුලට අවධානයක් ගන්න පුළුවන්ද? වාඩි වෙලා ඉන්නකොට හුස්ම වැටෙන බව දැනෙනවද? අන්න ඒ අවධානය හුස්ම වාර කීපයක් පතුල් වාර කීපයක් පවත්වන්න පුළුවන්ද කියලා. අන්න රකින ලද කයකින් කටයුතු කරනවා කියන්නේ ඕක තමයි. එතකොට කෙනෙක් හිතනවා අපෝ මේකේ මේ වැඩි වැඩේ මොකද්ද, මේක එච්චර ප්‍රයෝජනවත් දෙයක්ද කියලා වගේ සැක සංකා ප්‍රශ්න ගැටලු තමයි ගොඩක් කලාවට ඉදිරිපත් කරන්නේ. නමුත් ඒ වගේ කෙනෙක්ට අන්න මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව ක්‍රියාත්මක වෙන ආකාරය තමයි මේ පෙන්නුම් කරන්නේ. එතකොට අර විදිහට කයට අවධානයක් සහිතව කටයුතු කරොත් ඉබේම හිත රැකිලා හිත නැවත නැවත විවිධ දේවල් ඔස්සේ මුලාවීම වෙනුවට අන්න රකින්න ක්‍රමේ, ඒ විදිහේ ආරක්ෂා කරන ක්‍රමේ තමයි මේ පෙන්නුම් කරන්නේ. ඉතින් ඒක සඳහා යම් උත්සාහයක් සහිතව කල් ගෙවීම වැදගත්. එහෙම නැතුව ෂණිකව අපිට නිකන් අර නිකන් බෙහෙත් පෙත්තක් බීලා පවෝ දවුදේ ඔක්කොම හොඳයි වගේ එහෙම වෙනසක් කරගන්න බෑ. මේ ප්‍රායෝගික මේ යථාර්ථෙත් එක්කනේ මේ ගනුදෙනු කරන්නේ. එතකොට මේ හිත එහෙම ක්ෂණිකව වෙනස් වෙන්නේ නෑ. හිතේ යථා ස්වභාවය කියන එක අන්න වෙනස් වීම සඳහා යම් කාලයක් දිය යුතුයි. ඇත්තරම ගත්තොත් අර මොළයේ පරිපත පව වෙනස් වෙන්න ඕනි. නැත්නම් වික්ෂිප්ත වෙන ස්වභාව පුරුදු කරලා තියෙන මොළයක් කොහොමද අර සංසුන් සිත ඇති බවට පත් වෙන්නේ කියන එක, ඒක බොහොම ක්‍රමානුකූල වෙනසක්. ඒක නිසා අර විදියට යම් කිසි ආකාරයක මේ මොළයේ පරිපත පව වෙනස් වෙමින් මේ ක්‍රියාවලිය යන්නේ. එතකොට ඒක නිසා ඒ සඳහා පොඩි කාලයක් ලබා දිය යුතුයි. ගොඩාක් වෙලාවට වෙහෙස තමුන්ව වෙහෙසල වැඩකුත් නැහැ. එහෙම කරන ගොඩ දෙනෙක් දකින්න ලැබෙනවා තමුන්වම වෙහෙස ඕනෝ. බෑ මගේ හිත මේ මට්ටු කරන්න ඕනේ, පාලනය කරන්න ඕනේ, මේ විදියට පුහුණු කරන්න ඕනේ කියලා තමුන් වෙහෙසමින් කටයුතු කරනවා. අපි කියන්නේ තටමගෙන දඟලගෙන දත් මිටි කාගෙන උත්සාහ කරනවා. එහෙම උත්සාහ කරා කියලා ඒක පහසුවක් සඳහා හේතු වෙන්නේ නැහැ. ඒ වෙනුවට අර වෙහෙස පීඩාව තව ටිකක් වර්ධනය කරගන්නවා ඒක නිසා. නෑ එහෙම නෙමෙයි ක්‍රමවේදේ. ඒ වෙනුවට නිකන් පොඩ්ඩක් නිකන් අර උපක්‍රමශීලීව මේ දිහාවට යොමු විය යුතුයි, ඉවසිලිවන්තව මේ දිහාවට යොමු විය යුතුයි. එහෙම ක්‍රමානුකූලව දවසට ටිකෙන් ටික කිරීම තමයි
recording in progress.
ඒ විදිහේ වෙනසක්, ඒ විදිහේ පුහුණුවක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්තම් අර දවසෙන් මේක වෙනස් කරන දැඟලුවාට ඒක එච්චර සාර්ථක නැහැ. මේකින්ද අපි ආධුනික කෙනෙක්ට මේ විදිහේ පුහුණුවකට උනන්දුවත් තියෙන කෙනෙක්ට අපි කියනවා දවසට සුළු වෙලාවක් වගේ මේ කය හිත රකිමින් කටයුතු කරන්න කියලා. අර විදිහට දවසට හුස්ම වාර කීපයක් හරි සිහිය පිහිටවාගෙන කල් ගෙවන්න කියලා. පතුල වදින බව වාර කිහිපයක් හරි දවසට පුරුදු කරන්න කියලා. අපි හිතමු ආධුනික කෙනෙක්ට ද විනාඩි 20ක් වගේ සිහියෙන් ඇවිදින්න පුළුවන් නම් දවසට ඒ ටික ප්‍රමාණවත්. එතනින් පටන් ගන්න එහෙම මාස කිහිපයක් ක්‍රමානුකූල ගමනක් යන තමයි අපි යෝජනා කරන්නේ. විනාඩි 20ක් දවසට වාඩි වෙලා ඉන්න පුළුවන් නම් ඒක හොඳ ආරම්භයක්. එහෙම පටන් අරන් ටික ටික කරගෙන යන්න කියලා තමයි අපි යෝජනා කරන්නේ. අනේ එහෙම නිවැරදි එළඹීමක් අවශ්‍යයි. ඉතුරු වෙලාවේ තමුන්ගේ හුරුපුරුදු ජීවිතවල කල් ගෙවන්නේ, ඒකේ ප්‍රශ්නයක් නැහැ. නැවතත් ආයේ පහුවදාටත් සුළු වෙලාවක් පුරුදු කරන්න. ආපහු තමුන්ගේ හුරුපුරුදු ජීවිතවල කල් ගෙවන්න. අනේ මේ විදිහේ අප්‍රෝච් එකක් තමයි මේකට වැදගත්. ඊට පස්සේ මෙතන මේ මිච්ඡා දිට්ටි මිච්ඡා සංකල්ප වෙනුවට සම්මා දිට්ටි සම්මා සංකල්ප කියන අදහසත් ඉදිරිපත් වෙනවා. ඒක ඇත්තටම කමඨහන සුද්ධ කිරීමත් එක්ක සම්බන්ධයි කිව්වොත් ප්‍රමාණවත්. මේ විදිහට පුහුණු වෙන කෙනෙක්ට අපි යෝජනා කරනවා තමුන්ගේ අත්දැකීම් වාර්තා කරමින් සතියකට හමාරකට සැරයක් අත්දැකීම් වාර්තා කරමින් යම් කිසි උපදේශක් සහිතව මේ වැඩේ ටික කාලයක් කරන්න කියලා. එතකොට දැන් අපි හිතමුකෝ පුහුණු වෙලා ඒ අත්දැකීම අරගෙන එනවනේ. ඒ ඇවිල්ලා එයා ඒක ඉදිරිපත් කරන තාලෙන් එයා යොදලා තියෙන වචන අනුව යම් කිසි විදියක මඟ පෙන්වීමක් සාකච්ඡා කිරීමක් අපි සිද්ධ කරනවා. ඒ සාකච්ඡා කිරීම තුළ අන්න අර මිච්ඡා දිට්ඨි වෙනුවට සම්මා දිට්ඨි, මිච්ඡා සංකල්ප වෙනුවට සම්මා සංකල්ප තමයි ප්‍රමෝට් වෙන්නේ. එතකොට ඒ ක්‍රියාවලිය තුළින් මේ මේ අවශ්‍ය වෙනස සිද්ධ වෙනවා. මේ සම්මා දිට්ඨියක් සම්මා සංකප්ප දිහාවට මේ තැනැත්තාගේ යොමුව ඇති වෙනවා. ඒක ඉඳ කමඨාන් සාකච්ඡාවකින්ම ඒ අනුග්‍රහය ලැබෙනවා. අපි හිතුවොත් දැන් සාමාන්‍යයෙන් ආධුනික කෙනෙක් ගොඩාක් වෙලාවට මේ පුහුණුව ගැන කතා කරන්නේ ලියන්නේ මේක අසාර්ථකයි කියන අදහසින් තමයි. බැරි බැරියාව තමයි තියෙන්නේ. එතකොට ඒ වෙලාවේදී ඒ ලැබෙන උපදේශ දිහා බැලුවොත් එතෙන්දී හැම වෙලේම කියවෙන්නේ හරි ඔහොම ඔය අතරේ එක හුස්මක් හරි ඉන්න පුළුවන් වුණානේ ඒ ප්‍රමාණවත්. එක පතුල වැදීමක් හරි දැක ගන්න පුළුවන් වුණානේ ඒ ප්‍රමාණවත්. ඒ විදිහට දිගට පුහුණු වීම තමයි අවශ්‍ය කියලා අන්න අර එයාගේ අදහස් වෙනස් කරනවා, සංකල්ප වෙනස් කරනවා, එයා මේක දිහා බලන විදිහ වෙනස් කරනවා. ඒ විදිහට නැවත නැවත සිද්ධ කරනවා. ඒක තමයි කමඨාන් සාකච්ඡාවක වෙන වැඩේ. එතකොට අන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ඒ ගොනුව ඒ කමඨාන් සාකච්ඡාවක් තුළින් අනුග්‍රහයක් ලැබෙනවා. ඒකෙන් ශක්තිමත් වෙනවා. නැවත නැවත ඒ විදිහට අන්න උපදෙස් සහිතව කරගෙන ගියාම ඒ පහසු ඇති වෙනවා. දවසක් කෙනෙක් මට මතකයි වාතාවක් කියලා ඉදිරිපත් කරනවා, ලොකු දිග වார்த்தාවක්. ඒකේ වාක්‍ය 10 15 20ක වගේ ලියවිලා තියුණා. හිතලා නෙමෙයි. හිතලා නෙමෙයි. හිතලා නෙමෙයි. හිතලා නෙමෙයි. හිතලා නෙමෙයි. හිතලා නෙමෙයි ස්වාමීන් වහන්සේ මම මේක කරන්නේ. හිතලා නෙමෙයි. හිතලා නෙමෙයි කියලා ඔහොම ලියලා තිබුණා. ඒක ලියලා තියෙන විදිහටම තේරෙනවා මෙයා මේ හිතලම තමයි මේක කරලා තියෙන්නේ කියලා. උතර ඒ වார்த்தාවම අර හිතලා නෙවෙයි කියලා කෑල්ල වෙනකොට හිතලා කියලා දාලා කියවන්න කිව්වනම් අනේ යාගෙම කමටහන යාටම සුද්ධ කරගන්න පුළුවන්. නැවත කියවන්න කියනවා හිතලා නොවේයි වෙනුවට හිතලා කියලා දාලා කියන. එතකොට යාටම ඇහෙනවා අර කියපු ටික ඔක්කොම අනිත් පැත්තට. ඉතින් ඔන්න ඔය විදිහට ක්‍රමානුකූලව මෙන්න මේ නිවැරදි දිට්ඨියක් සංකල්ප දිහාවට නැඹුරුවක් මේ සාකච්ඡා කිරීම තුළින් ඇති වෙනවා. ඒක ongoing process එකක්. නැවත නැවත පුහුණු වෙනවා, නැවත නැවත උපදෙස් අරගන්නවා, නැවත නැවත ගිහිල්ලා පුහුණු වෙනවා. ඔහොම දෙයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අර තුන්වෙනුව සඳහන් කරන මේ තීන මිද්දහෙන් මඩනාලද වෙනුවට තීන මිද්දහය මඩනාලද ස්වභාවයක් තමන් තුල ඇති කරගත යුතුයි කියලා. සාමාන්‍ය ගත්තොත් දැන් ඔය සක්මන් භාවනාව වගේ පුහුණුවක් ඒ වීරිය වැඩිම සඳහා උදව් උපකාර වෙනවා. සක්මණෙන් දුරස් වුණොත්, සක්මණ වැඩිය ඇසුරු නොකළොත් අන්න දැක දැන ගන්න පුළුවන් සමහර වෙලාවට වැඩ කටයුතු කරගන්න බෑ, පරියංක ඊයේ වාඩි වෙලා ඉන්න බෑ. ওই විදිහට වීරිය මද දුර්වල ස්වභාවයක් දැක දැන ගන්න පුළුවනි. ඊට පස්සේ ව්‍යායාම වගේ කිරීම තුලිනුත් යම් පමණකට ඒ පැත්තට උදව්වක් වෙනවා. ඒක නිසා අනේ සක්මන් කිරීම තුල, තමුගේ කය ව්‍යායාම කිරීම තුල අනේ විදිහට ටිකෙන් ටික මේ කම්මැලි ගති පොඩ්ඩක් මර්ධනය කරගෙන තමයි ඉතින් මේ පුහුණුවේ යන්න වෙන්නේ. සක්මණෙන් ලොකු අනුග්‍රහයක් තියෙනවා. දවසට පැයක් විතර හොඳට ඇඟ වෙහෙසෝල වේගෙන් සක්මන් කරන්න පුළුවන් නම් අන්න තේරෙනවා ඕන වැඩක් කිරීම සඳහා වීරියක් ඒ විදිහේ දෙයක් සහිතව වර්ධනය වෙමින් කල් ගෙවෙනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ විදිහේ ක්‍රමානුකූල පුහුණුවක් හරහා මේ හිත තුළ අර දුගති ස්වභාවයක් වෙනුවට සුගතියක ස්වභාවයක් ඇති කරගන්න පුළුවන් කියන අදහස තමයි මෙතෙන්දි ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ දුගතිය කියන එක මැරිලා ගිහිල්ලාම බලන්න දෙයක් නැහැ. මේ වෙනුවට අන්න තමුන්ගේම ජීවිතය තුළ දුගතියක් මැවෙන ආකාරය ටික ටික අපිටම දැක දැනගන්න පුළුවන්. අර වැරදි චර්යාවල් නිසා කොහොමද ටික ටික දුගති ස්වභාවයක් මැවෙන්නේ. දුගතියක් කියන්නේ දුක් දෙන තැනක්. අර විදියට තමුන්ගම සැක කරන තැනක්, තමුන්ගම වික්ෂිප්ත කරන තැනක්. ඉතින් ඒ වගේ තැනක් මැරිලා ගිහිල්ලම් බලන්න ඕනේ නැහැ. ඒ වෙනුවට ඔන්න අපේ ජීවිතවලම අපි දකිනවා ඒ විදිහේ දෙයක් වර්ධනය වුණාම කොහොමද අමාරුව කියලා. දැන් අර විදියට මානසිකව කොටු වෙච්ච කෙනෙක්, මම ජීවිතය අසාර්ථකයි, මගේ අධ්‍යාපන කටයුතු අසාර්ථකයි, මේ හැමෝම මා දිහා බලන්නේ අසාර්ථක විදියට කියලා ඔන්න ඔහොම කොටු වෙච්ච කෙනෙක් අන්න බලන්න ඇත්තටම දුගතියක තමයි ඉන්නේ. දැන් ඊයේ වගේ දෙන්නේ කතා කර ඒ දෙන්නම කියන්නේ මට මොනවා වෙලාද කියලා හිතා ගන්න බෑ, මට මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයා ගන්න බෑ, උපදේශක්වත් දෙන්න පුළුවන් නම් වටිනවා කියලා නැවත නැවත ඉල්ලනවා, ආරාධනා කරනවා මේකට විසඳුමක් ලබා දෙන්න කියලා. එතකොට ඒ වගේ කෙනෙක් ඉන්නෙම දුගතියක තමයි. එතකොට විසඳුමක් කියලා ක්ෂණික විසඳුමක් තමයි ඒගොඩ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරන්න බෑ. ඒ වෙනුවට මේ විදිහේ ස්ථිර ක්‍රමානුකූල විසඳුමක් තමයි අපිට යෝජනා කරන්න වෙන්නේ. ඉතින් ඒක ටිකක් ඉතින් ගොඩ දෙනෙක් ලංකර ගනීද කියලා සැක සංකාවක් මතුවෙනවා. ගොඩ දෙනෙක් නිකන් එච්චර වෙහෙසක් ගන්න කැමති නෑ. ෂෝට් කට්ස් නේ හොයන්නේ ඔක්කොම. කෙටි ක්‍රම තමයි හොයන්නේ. ඉතින් කෙටි ක්‍රම හොයන කට්ටිය මේ වගේ උපය ගැනීමකට අකමැති. කෙසේ නමුත් ඉතින් ඒක තමයි ක්‍රමවේදේ කරනවා නම්. ඉතින් මෙන්න මේ විදිහේ අදහසක් ඉදිරිපත් වෙන මේ අවස්ථාවේ මේක හා සම්බන්ධ කරන්න පුළුවන් යම් කිසි විදියක දෙයක්, මේ යම් අපි කියන්නේ මොකක්ද ඒක, මේ මොළය පිළිබඳ යම් ක්‍රියාකාරීත්වයක් වගේ කියලත් කිව හැකි. එතකොට එතන සඳහන් වෙනවා මේ දකුණු මොළය වම් මොළය කියලා, එහෙම පළු දෙක වෙන් කළා වගේ මේ දෙකේ චර්යාවන් දෙකේ වෙනස පිළිබඳ යම් කිසි අදහසක් තමයි මෙතන තියෙන්නේ. එතකොට ඔය මේ TEDx talk එකක් එහෙම තියෙනවා. මොකද්ද මේ ඒකේ ටයිටල් එක තිබුණේ Stroke of Insight. Stroke එකක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒක Stroke of Insight උනේ කොහොමද කියලා. මේ මොළයේ ලේ කැටියක් හිර වුණා ප්‍රඥාව දිහාවට කියලා වගේ තමයි ඒක අදහස් වෙන්නේ. ඒතර කෙසේ නමුත් එතන මේ සංසන්දනය වෙන්නේ මේ දකුණු මොළයේ සහ වම් මොළයේ කියන දෙකේ ක්‍රියාකාරීත්ව වෙනස. සාමාන්‍යයෙන් ඔය රයිට් බ්‍රේන් එක ගත්තොත්, දකුණු මොළය ගත්තොත් ඒක බරයි නිකන් කලාව පැත්තට, මේ ස්වභාව ධර්මයක සමීප වෙන සම්බන්ධ වෙන පැත්තට. ඒ විදිහේ මේ නැත්තම් වර්තමාන මොහොතේ ජීවත් වීමට ඒ වගේ පැත්තට බරයි. ඊට පස්සේ ලෙෆ්ට් බ්‍රේන් එක ගත්තොත් ඇනලිටිකල් සංසන්දනය කරනවා, සැලසුම් ගහනවා, මේ හිතනවා, කල්පනා කරනවා. වැඩි වැඩියෙන් අර වර්තමාන මොහොත පන්නලා අතීත අනාගත ක්‍රියාවලියක් දිහාවට යොමු කරන ස්වභාවයක් වගේ ඒ තුළ තියෙනවා. එතන මෙන්න මේ දෙක අතර සංසන්දනයක් වගේ තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට අර රයිට් බ්‍රේන් එකේ ස්වභාවය තමයි ඒක නිකන් අර පැරලල් ප්‍රොසෙසර් එකක් වගේ. මේ නිකන් මේ සියල්ල සමාන්තරව සිද්ධ වෙනවා. එකවර සිද්ධ වෙනවා, එකවර සිද්ධ වෙන දේ අත්දකින්න පුළුවන් වගේ හැකියාවක් ඒ තුළ තියෙනවා. අර ලෙෆ්ට් බ්‍රේන් එක නිකන් සීරියල් ප්‍රොසෙසර් එකක් වගේ. එකක් පසුපස එකක් තමයි එයාට අත්දකින්න පුළුවන් වෙන්නේ. එයා ග්‍රහණය කරගන්න හැකියාවක් තියෙන. ඒක පැත්තක් අර විදිහට කලාවට මේ ස්වභාව ධර්මය හා එක්වීමට බර අතර අනිත් පැත්ත ඇනලිටිකල් අර විදිහට තර්ක විතර්ක සංසන්දන, ඊට පස්සේ වැඩි වැඩියෙන් මේ නව නිර්මාණ වගේ දේවල් දිහාවට යන ගතියක් වගේ කියලා අපිට එහෙම නිකන් සරල අදහසක් දෙන්න පුළුවනි. එහෙම අන්න වෙන් වුණහම සාමාන්‍ය මේ නූතන ලෝකේ අපි ප්‍රමෝට් කරන්නේ මොන විදිහේ පැතිකඩක්ද කියලා ගත්තොත්, ඔනේ ලෙෆ් බ්‍රේන් එක තමයි ප්‍රමෝට් කරමින් ඉන්නේ ගොඩක් වෙලාවට. මේ 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 ඉලක්ක සංසන් මේ ඉලක්ක සාර්ථක කරගන්න ඕනේ. අධ්‍යාපනය ලැබනවා නම් හැමෝම දොස්තරලා වුණොත් සාර්ථකයි. හැමෝම ඉංජිනේරු වුණොත් සාර්ථකයි කියලා ඒ විදිහේ අමුතු ලෝකෙකනේ අපි ඉන්නේ. රේඛීය ලෝකෙක ඉන්නේ. එතකොට ඒ රේඛීය ක්‍රමවේද නිසාම ඒකෙන් විසිරෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා අසාර්ථක. ඇයි අරකම නම් සාර්ථක වෙන ක්‍රමය විසි වෙන කට්ටිය ඔක්කොම අසාර්ථකයි. නේද? එතකොට අධ්‍යාපනයේ මේ කඩේන් ටික පහු කරගන්න බැරි වුණොත් මම අසාර්ථකයි. අර විදිහට මේ දොස්තර කෙනෙක් වෙන්න බැරි වුණොත් මම අසාර්ථකයි. ඔන්න ඔය විදිහට අමුතු ක්‍රියාදාමයක තමයි ඉන්නේ. නමුත් මේ යථාර්ථය කියන දේ එහෙමම නෙමෙයි. මේ නූතන යුගයේ තමයි ඔය පිස්සු ඇවිල්ලා තියෙන්නේ වැඩි වැඩියෙන්. නමුත් අතීතය ගත්තොත්, ඒ පෞරාණික යුගවලල ගත්තොත් අන්න මෙච්චරම වෙහෙසෙන් පීඩාවෙන් මිනිස්සු කල් ගෙවලා නැහැ. මේ වෙනුවට අන්න සමහර විට තමුන්ගේ මේ පරම්පරාවෙන් එන වෘත්තිය වගේ දෙයක් තමයි අගය කරමින් කල් ගෙවලා තියෙන්නේ. උදාහරණයකට ගත්තොත් ගොවිතැන වගේ දෙයක්. ගොවිතැන තාත්තගෙන් පුතාට ගන්න කැමති නෑනේ. එහෙම කැමති නෑ. දරුවන්ට ගන්න කැමති නෑ. හැබැයි අද කාලේ ඉන්නවා මොඩ් ගොවියෝ. මොඩ් ගොවියෝ අර ග්‍රීන් හවුස් එකක වගා කරලා හොඳ ලක්ෂ ගණන් ආදායම් ගන්නවා. ඒ සුදුසු ක්‍රමවේද හඳුනගෙන කළා. අනේ ඒ විදිහට මේ වෙනස් වෙනස් වෘත්තීන් තියෙනවා. වෙනස් වෙනස් පැතිකඩ තියෙනවා. මේ විදිහට මේ ඔක්කොම මේ රේඛීය ක්‍රමෙම යන්න ඕනේ නෑ. ඒ දවස්වල අපි ඉගෙන ගන්නකොට අර අපේ ඒ ලෙවල් පන්ති ඉඳපු කොල්ලා හරි ඌ ඒ ලෙවල් ෆේල් වුණා, අපි පාස් වුණා. හරිද? අන්තිමට කැම්පස් ගිහිල්ලා නම් මනම් ගිහිල්ලා ඔය එළියට එනකොට ඌ හොඳ ව්‍යාපාරිකෙක්. අපි අධ්‍යාපනයේ සහිත මොකුත් රැකියාවක් තාම ලැබිලා නැති කට්ටිය තමයි එළියට එනකොට. කොල්ලාගේ මොකද්ද ව්‍යාපාරය? ඔන්න ආසිරි මුරුකු කියලා රට වටේම තියෙනවා මේ බයිට්ස් ආසිරි. ආසිරි තමයි ඔගේ නම. ඉතින් ඒ එහෙම ක්‍රමවේද තියෙනවා. එහෙම ක්‍රමවේද තියෙනවා. අර මේ රේඛීය ක්‍රමෙම යන්න ඕනේ නෑ. රේඛීය ක්‍රමෙම අනේක හැමෝටම දිරවන්නේත් නෑ. එතකොට මේ අද කාලේ සමාජය ගත්තොත් ගොඩාක් වෙලාවට අර අර ලෙෆ්ට් බ්‍රේන් එක තමයි ප්‍රමෝට් කරන්නේ. අනිත් පැතිවලට එච්චර අගය කිරීමක් වටිනාකමක් දෙන්නේ නෑ. ඒක නිසාම මොකද වෙන්නේ? අපි වැඩි වැඩියෙන් වර්තමාන මොහොත ඉක්මෝලා යන ස්වභාවයක්, අතීත අනාගත සංසන්දන වගේ ස්වභාවයක්, අර විදියට මමත්වය වඩන ස්වභාවයක් තමයි මේ තුල තියෙන්නේ. බොඩි කාලේ ඉඳලා දරුවෙට අහන්න ලැබෙන්නේ මොකද්ද? අන්න පුතේ ඔයා අනිත් පන්ති අනිත් කට්ටියට වැඩිය හොඳට පාස් වෙන්න ඕනේ. අරයව පහු කරගෙන යන්න ඕනේ. ලකුණු මෙච්චරක් ගන්න ඕනේ. මේ ඉස්කෝලේට යන්න ඕනේ කියලා ඔහොමනේ කියන්නේ. එතකොට එහෙම තමයි ළමයා හැදෙන්නේ. එතකොට හැදෙනකොට හැදෙනකොට අන්න මොකද වෙන්නේ? නොදැනීම, අර ආංශික, අර එක පැත්තක් විතරක් ජීවුනු වෙච්ච මොලයක් සහිත කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒක තුල අන්න නොදැනීම අසාර්ථකත්වයක් වැඩි වැඩියෙන් එනවා කියලා කියන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහේ මොකද්දෝ අමුතු විකෘතියක තමයි අපි බොහෝ දෙනෙක් ඉන්නේ. එතකොට මේ පුහුණුව වෙන්නේ ඇත්තටම සම්පූර්ණ රයිට් බ්‍රේන් පැත්තට යනවටත් වැඩිය ඔය ලෙෆ්ට් රයිට් දෙක සමබර කිරීමක් වගේ කියලා කීම තමයි වැඩිය හොඳ. ඔය ඔය ස්ට්‍රෝක් ඔෆ් ඉන්සයිට් කියන ඒ කතාවේදී නම් කියන්නේ මේ ලේ කැටියක් හිර වෙලා මොලේ වම් පැත්ත අකර්මණ්‍ය වෙලා. කර්මණ්‍ය වුණාම ඔන්න දකුණු පැත්ත අත්දකින්නකොට මේ දකුණු පැත්තට තේරෙනවා මේ සියල්ල නිකන් අර එකක් පිටිපස්සේ එකක් වෙනුවට ඉබේ මේ සියල්ල ඔක්කොම එකවර සිදු වෙනවා වගේ. අර අතීත අනාගත සංසන්දනය වෙනවා වෙනුවට මේ වර්තමාන මොහොතට වැඩි වැඩියෙන් බැස ගැනීමක්. ඊට පස්සේ අර විදිහට මේ තමුන්ගේ වෙනම මමත්වයක් වෙනුවට අර මේ ස්වභාව ධර්මය හා එක්වීමක්, ඒ මමත්වයේ දිය වෙලා යාමක් වගේ දෙයක් මෙන්න මේ කතාව කියන ඒ ලේඩි අත්දකින්නවා. වම් මොළයේ ලේ කැටියක් හිර වෙලා. ඒ හිරවීම තුළ තමයි එක අත්දකින්නේ. හරිද? ආපහු ඔන්න වම් මොලේ වැඩ කරන්න ගන්නකොට ඔන්න මේ මොලේ කෑ ගහනවා. දැන් යන්න ඕනේ, දැන් ඉස්පිරිතාලේට යන්න ඕනේ, දැන් ස්ට්‍රෝක් එකක් නේද, දැන් ජීවිතේ කෙලවර වෙයි, 119 කෝල් කරන්න කිය කිය. ඔන්න ওই විදිහට අනිත් පැත්ත ආපහු කෑ ගහනවා, වර්ධනය වෙනවා. ආපහු ඒ පැත්ත අකර්මණ්‍ය වෙලා අර විදිහට මේ දකුණු පැත්තත් දකින්න. ඉතින් ඔන්න ওই විදිහට ඒ කෙනා එහෙම අදහසක් කියනවා. නමුත් මේ භාවනා නියෝගී කෙනෙක්ගේ අත්දැකීමට මේක අපිට ටිකක් සමීප කරගන්න පුළුවන්, සම්බන්ධ කරගන්න පුළුවන්. අර විදිහට භාවනා නියෝගී කෙනෙක් එයාගේ අර තර්කානුකූල මනස, අර විදිහට අතීත අනාගත ඔස්සේ ගමන් කරන මනස, අර විදිහට අර වෙනමම මම එක් පුද්ගලයෙක් වර්ධනය කරන මනස වෙනුවට ඒකේ විරුද්ධ පැතිකඩක් වැඩෙන බව හැබෑව. ඒකට ලේ කැටියක් හිර වෙන්නම ඕනේ නෑ. ලේ කැටියක් හිර වෙලා හරියට හිර වුණ නැත්නම් ඒකත් අවුල්නේ. ඒ හින්දා හරිම තැන හිර වෙයිද දන්නේ නෑනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ගොඩ දෙනෙක් හිර වෙන්නේ නරක තැනක. ඒ හිර වුණාම ඉතින් භාවනා අත්දැකීමක් නෙමෙයි ඒගොල්ලන්ට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ලේ කැටියක් හිර වෙන්නම ඕනේ නෑ. ඒ වෙනුවට පුහුණුවක් භාවනාවක් තුලින් ඒ වෙනස කරගන්න පුළුවන්. මේ ජීවිතය කියන එක මෙච්චරම මේ දුක් විඳින්න ඕන එකක් නන් නෙමෙයි. මේක මේ සුගතිය උප්පත්ති ලැබුවා කියලානේ අපි අහලා තියෙන්නේ. මේ දහමට අනුව සුගතිය කියන්නේ මොකද්ද? මේ මනුස්ස ලෝකයේ සමග ඊට 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 උසස් විදියට අඳුන්නන දේව නැත්නම් බ්‍රහ්ම උප්පත්තීන් තමයි සුගතිය විදියට අඳුන්නන්නේ. එතකොට දැනට ඉන්නේ සුගතිය මේ. හැබැයි සුගතියේ ඉන්න පාටක් ගොඩ දෙනෙත් නැහැනේ දැනෙන්නේ. නිකන් පායක ගිහලා ඉන්නා වගේ පදිංචි වෙලා වගේ තමයි බොහෝ දෙනෙක් මේ ජීවිත ගෙවන්නේ. එතකොට සුගතියේ බව අඳුනගන්න කියන ආරාධනාව තමයි ඇත්තටම මෙතන තියෙන්නේ. දැනටත් ඉන්නේ සුගතියේ. මේ ජීවිතේ මීට වැඩිය බොහොම විවේකීව ගෙවා ගන්න පුළුවන් ජීවිතයක්. හැබැයි ඉතින් අර ලෝකයට අනුව එලෝගන ගිහිල්ලා හරියන්නේ නැහැ. දැන් මම දන්න මේ නිස්සරණවනේ සම්බන්ධ වෙන, සතිපාසලට සම්බන්ධ වෙන ඒ පවුලක් ඉන්නවා. ඒ දූලා දෙන්නෙක් ඉන්නේ. ඒ දෙන්න පොඩි කාලේ ඉඳලම ওই සතිපාසලටත් ආවා. ওই වීඩියෝ වල එහෙමත් හරියට ඉන්නවා ඒ කෙල්ලෝ දෙන්නම්. මේ විභාගේ හොඳටම පාස් වුණා. අම්මලා එහෙම තාත්තලා එහෙම ලොකු වත්කම් අධ්‍යාපන මට්ටම් තියෙන මිනිස්සුත් නෙමෙයි. සාමාන්‍ය පවුල්වල දරුවෝ. හැබැයි ඒ අම්මා තාත්තා තීරණය කරා විභාගේ පාස් වෙනා ඕනනම් කොළඹ ඉස්කෝලේකට යවන්නත් පුළුවන්. හැබැයි මේ ගම්පහ මෙතන ඉස්කෝලේට දානවා, ගම්පහට යන්නෙත් නැහැ. මේ දරුවන්ට වෙහෙස වැඩි හින්දා කියලා. එතකොට ගෙදර ඉඳලා අසාමාන්‍ය විනාඩි 30කින් 40කින් යන්න පුළුවන් දුර පාසලකට තමයි දැම්මේ. අන්න මොකද මේ තරඟයට දුවලා හරියන්නේ නැහැ. තරඟයට දිව්වා කියලා ඒක එච්චර සාර්ථක නැහැ. හරි, එහෙම ඉස්කෝලේකට දැම්මා නම් ඒ දරුවා ගෙදරට පිටත් වෙන්න වෙනවා 4:00 5 වෙනකොට. ගෙදරින් පිටත් වෙන්න වෙනවා. ඊට පස්සේ පැය 2:00 විතර වෑන් එකක බස් එක නැගලා යන්න වෙනවා. ගිහලා ඉස්කෝලේ කටයුතු අවසන් කරලා ආපහු ගෙදර එනකොටත් 4 කිට්ටු වෙනවා. ඉතින් ඒ විදිහේ ජීවිතයක් ගෙවලා වැඩක් තියෙනවද කියලා ප්‍රශ්නේ තියෙන්නේ. මම එහෙම ගෙවලා තියෙන හින්දා මම මේ කියන්නේ යන්තම් විභාගේ පාස් වෙලා ශිෂ්‍යත්ව පාස් වෙලා ගිහලා දැම්මා මාරදානේ තියෙන ඉස්කෝලේකට. ඊට පස්සේ ඉතින් අවුරුදු ගාණක් ගියා ඒකෙන් රිකාව වෙන්න. අර නිකන් අර මේ හැමදාම උදේ 7ට විතර ඇරිලා ඉස්කෝලේ ගිහිල්ලා පුරුදු එක අන්න පාමාට පාට හැරෙන්න උනා. ඊට පස්සේ අර පොල් පටවලා වගේ වෑන් එකක නැගලා යන්න උනා. ඒකෙන් රිකාව වෙන්න ගියා අවුරුදු ගාණක්. ඒක පුදුම වැඩක්. පුදුම වැඩ. ඊට වැඩි එක ලකුණක් අඩුවෙන් ඉස්කෝලේක් තියෙනවා අපේ ගෙවල්වල ඉඳලා ඔය පන්නේ පිටියේ. ඔහොමකම බණිවිඩි ධර්මපාල එක ලකුණයි අඩු ඊට වැඩිය. ඉතින් අර එක ලකුණට අච්චර දුර යන්න උනා. ධර්මපාලට ගියා නම් විනාඩි 30න් යන්න පුළුවන් ඉස්කෝලේට. ඉතින් ඒක තමයි වැඩි. ඉතින් ඒ විදිහේ කර්මයක් මම විඳලා තමයි මමත් මේ කියන්නේ. ඉතින් කෙසේ නමුත් අන්න එහෙම හිතලමතලා කල්පනා කරලා ඒ විදිහේ ඊට කඩක් ලබා දීපු දෙමව්පියන් වාසනාවන්. ඒ දරුවන්ට මේ ජීවිතේ නම් කිසි විදියක විවේකයෙන් ගෙවන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ ලකුණුම නෙමෙයිනේ මේ ජීවිතේ කියන්නේ. ලකුණු හොඳම ඉස්කෝලේට තමයි යන්න උත්සාහ කරන්නේ බොහෝ දෙනෙක්. රොයල් එකට ගියා, ආනන්දෙට ගියා කියලා තමයි පෙන්නුම් කරන්න උත්සාහ ගන්න. නමුත් ඒ යෑම තුළ මොකද්ද රැකෙන්නේ කියන ප්‍රශ්නේ තමයි මෙහන තියෙන්නේ. දෙයී දවසේ ලොකු සංසේ වස් කාලෙන් පස්සේ ඇවිල්ලා නැවතත් සම්බන්ධ වෙලා අන්න කියනවා මේ ඕල්ටර්නේටිව් සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍ර වෙනුවට ඕල්ටර්නේටිව් එලියුකේෂන් ඕල්ටර්නේටිව් පාත් එකක් පෙන්වන පාසලක් ගැන. මේක මොකද්ද? මේ වඩු කාර්මික ආයතනයක්. එතකොට අලුත් තරුණ වයසේ දරුවෝ බඳව ගන්නව, නුපුහුණු දරුවෝ මාසෙට 10,000ක් පඩි කියවනවලු නුපුහුණු කට්ටියට. ඊට පස්සේ හදන හදන යම් යම් වඩු අපි කියමු පුටුවක් මේසයක් මොනවා හරි ඒ හදන හදන දේවල් තියෙනවාද, ඒවෙන් කමිෂන් එකක් එනවලු. ඊට පස්සේ කෝස් එක ඉවරලා යනකොට වඩු කට්ටලයක් නොමිලේ ආයතනයෙන් ප්‍රදානය කරනවලු. ඉතින් ඒ වගේවට දරුවෝ නෑලු. හැබැයි ඒ වගේ ඒවා අධ්‍යාපනය ලබන්න පිරිසක් නෑලු. ඇයි? ඒ කර්මාන්තය හොඳ එකක් විදියට දකින්නේ නෑනේ. ඒක කළ යුතු දෙයක් විදියට දකින්නේ නෑනේ. එන්නේ වගේ අමුතු ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ තුලින් හදාගෙන තියෙන වෙහෙස කියලා නිම කරන්න බෑ. බොහෝ දෙනෙක් මානසික රෝගී තත්ත්වවලින් පෙළෙනවා. බොහෝ දෙනෙක් අපායක ගියා වගේ කල් ගෙවනවා. ඒ විදිහේ ජීවිතයක් උරුම කරගෙන තියෙනවා. ඔය රේස් එක හොඳටම දුවපු කට්ටියට තේරෙනවා මේක දිව්වා කියලා තේරුමක් නැහැ කියන එක. අන්න මේකේ පරිවර්තනයක් වෙනසක් සිද්ධ කරගත යුතුයි කියන එක. අන්න ඒ විදිහේ වෙනසක් කරගන්න පෙළඹෙන මිනිස්සු ඉන්න ලෝකෙක තමයි අපි මේ ජීවත් වෙන්නේ. දැන් ඔය බටහිරේ වුණත් අර සුපුරුදු රැට් රේස් එක දුවන්නේ නැති ඕල්ටර්නේටිව් ලයිෆ් ස්ටයිල්ස් ගත කරන මිනිස්සු ටිකෙන් ටික බිහි වෙනවා. ටිකෙන් ටික බිහි වෙනවා. ඉතින් ඒ විදිහේ අදහසක් තමයි මේ භාවනා නියෝගී පුහුණුවක් සහිත ජීවිතයක් කියන්නේ. අර විදිහට මේ ලෙෆ්ට් බ්‍රේන් එකම වෙනුවට රයිට් බ්‍රේන් එකත් පොඩ්ඩක් හරි බැලන්ස් කරගන්න පුළුවන්ද කියන දේ. ඇත්තටම අපි කරන පුහුණුවටත් ලෙෆ්ට් බ්‍රේන් එකත් අදාළයි. දැන් ඔය සාමාන්‍ය අපි ගත්තොත් ඔය කමටහන් වார்த்தාවක් ලියනකොට ඒ අත්දැකීම් සංසන්දනය කිරීලි වගේ ඒවා කරන්නේ තනිකර ඒ පැත්ත කියලා අපිට කිව්ව හැකිනේ. ඊට පස්සේ මේ අත්දැකීම් ගොනු කරගෙන මේක තව කොහොමද මේ අතීත අත්දැකීමුත් එක්ක මගේ පුහුණුව වෙනස් කරගන්නේ කියලා සංසන්දනය කරගෙන යාමක්. ඊට පස්සේ මේ මම කොහොමද තව හොඳට මේ භාවනාව වඩා ගන්න කියලා අර මමත්වයේ හරි උපකාර කරගෙන ඒකට තව තව අනුග්‍රහ කිරීමක් ඔයගේ දේවලුත් අදාළයි. නමුත් අන්න මේ වැඩි වැඩියෙන් මේ වර්තමාන මොහොතට එනකොට අර විදිහට මමත්වයේ පොඩ්ඩක් දිය වෙලා යනකොට මේ සියල්ල එකක් පිටිපස්ස එකක් වෙනව වෙනුවට මේ සියල්ල එකවර සිදුවෙන බව ටික ටික අත්දකින්නකොට අන්න අපි අර මොළයේ වම් දකුණු පැත්තේ ක්‍රියාවලියත් ඔන්න ටික ටික අත්දකින්නවා. මේක මේ මේ ලේ කැටියක් හිර වෙලා නෙමෙයි. ඒ වෙනුවට මේ පුහුණුවේ අනුග්‍රහයෙන් මේ පුහුණුවේ ආශිර්වාදයෙන් ටික ටික අපි ඒ සමබරතාවය හදා ගන්නවා. ආපහු අපි හිතමුකෝ සක්මණෙන් පරියන්කෙන් ඉක්මුණාම නැවතත් අන්න ලෙෆ්ට් බ්‍රේන් එකට වැඩිය බලයක් යනවා වෙන්න පුළුවන්. කමක් නැහැ. ආපහු විවේක වෙන වෙලාවක් ආවොත් අන්න අර රයිට් බ්‍රේන් එක වැඩි වැඩියෙන් ඇක්ටිව් වෙනවා. ඔන්න ඔය විදිහේ සමබරතාවයක් හදා ගැනීම තමයි මේ පුහුණුව බවට පත් වෙන්නේ. මේක ඉතින් කළාම බලන්න ඕනේ. මේ කිව්වට කොච්චර කිව්වත් ඔය කියන කතාව තේරුම් ගන්න හරි අමාරුයි. ඒ වෙනුවට අන්න අර යම් කිසි විදියක මේක එදිලා එදිලා බලනකොට තමයි තේරෙන්නේ මේ කොහොමද මේ එකක් පිටිපස්ස එකක් අපි වෙන දේවල් අත්දකිනව වෙනුවට මේ සියල්ල එකවර වෙන ස්වභාවයක්. ඒක තමයි මේ මේ සබහා ධර්මයේ ක්‍රියාවලිය. මේ සියලු ක්‍රියාවලි එකවර සිදුවෙමින් පවතින්නේ. නමුත් අපේ ඉන්ද්‍රියන් ඒවා ග්‍රහණය කරන තරම් සූක්ෂම නැහැ. එතකොට මොකද වෙන්නේ? අපිට දැනෙන්නේ මේක නිකන් එකක් පිටිපස්සේ එකක් සිද්ධ වෙනවා වගේ. අරක මුලින් වුණා, දෙවෙනුව මේක වුණා, තුන්වෙනුව මේක වෙනවා කිය කිය. එහෙම තමයි දැනෙන්නේ. නමුත් ඇත්තටම මේ සද්ද නිතර නිතර ඇහි ඇහි තියෙනවා. ඇඟට දැනීම් දැනි දැනි තියෙනවා. හිතට හිතවිලි එමින් එමින් තියෙනවා. වැටපිටාවේ දර්ශන පෙනෙමින් පෙනෙමින් තියෙනවා. මේ සියල්ල එකවර සිදුවෙමින් තිබෙද්දී අපි මේ එකක් පිටිපස්සේ එකක් ග්‍රහණය කරමින් තමයි කල් ගෙවන්නේ. ඒ ග්‍රහණය නිසාම තමයි අර කාලය කියන සංකල්පය වැඩි වැඩියෙන් මතුවෙලා එන්නේ. මේකට පස්සේ තමයි මේ දේ සිදු වුණේ. ඊට පස්සේ තමයි මේ තුන්වෙනි කරුණ සිදු වුණේ කියලා සංසන්දනය කරනවා. ඔන්න ටයිම් ලයින් එකක් ගැලපිලා එනවා. අර ෆේස්බුක් ටයිම් ලයින් එක වගේ නේද? අන්න මේ ග්‍රැජුවේෂන් මෙන්න ජොබ් එකට ගියපු දවස. මෙන්න ගෑන් ළමයාත් එක්ක එංගේජ් වුණ දවස. මෙන්න කසාද බැඳපු දවස. කීකී ඔය විදියට නිකන් කාලපරතර සහිතව මේ ක්‍රියාවලියක් ගොඩ නැගෙනවා. නමුත් ඇත්තටම මේ යථාර්ථය කියන්නේ මේ කරුණු මේ ඉන්ද්‍රිය වලට ගෝචර නොවුනත් මේ සබහා ධර්මය තුළ මේ සියල්ල එකවර සිදුවෙමින් පවතින්නේ. හැබැයි අපිට ඒක ග්‍රහණය කරගන්න තරම් හැකියාවක් නැහැ. නමුත් අන්නර වර්තමාන මොහොතට වැඩි වැඩියෙන් එන කෙනෙක්ට ඒක ටික ටික තේරෙන්න ගන්නවා. අර අතීත අනාගත සංසන්දන තමයි අර එකක් පිටිපස්සේ එකක් සිදු වුණා කියන්නේ. නමුත් මේ වර්තමාන මොහොත තුළ ඔන්න ඔය පරයන්කයක වගේ ඉන්නකොට තේරෙනවා සමහර වෙලාවට මේ සද්දත් ඇහෙනවා, හිතවිලිත් එනවා, ඇඟත් දැනෙනවා, ඔය සියල්ල එකට කලවම් වෙලා මුසු වෙලා වගේ යම් ක්‍රියාවලියක ඉන්නවා. ක්‍රියාවලියක් තියෙනවා. අන්න මේ 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 අර කාලය කියන සංකල්පය එතන පොඩ්ඩක් දුර්වල වෙන ගතියකුත් දැක දැනගන්න පුළුවන්. දුර්වල වෙනවා වෙන ඒක අර විදියට අතීත අනාගත කතන්දරයක් වෙනුවට වර්තමාන මොහොත තුළ අර කාලය කියන සංකල්පය පොඩ්ඩක් බොඳ වෙන ගතිය අපිට දකින්න පුළුවනි. අන්න බොඳ වෙනකොට මොකද වෙන්නේ? අර වෙනදාට මමත්වයක් ගොඩ නැගෙන එක මමත්වයක් ඒ තුළ බොඳ වීම අපිට දකින්න පුළුවන්. අර මේ එකක් පිටිපස්ස එකක් වුණොත් තමයි මේ මමෙක් මේ මම තමයි මේ ටික කරේ කියලා අන්න පුද්ගල සත්ව සංඥාවක් ගොඩ නැගෙන්නේ. හැබැයි අපි හිතමු කර සියල්ල එකවර සිදු වෙනවා නම් මේක මගේ පාලනයක් නැහැ කියන එක වැඩි වැඩියෙන් ඇත්තටම දැක දැනගන්න ලැබෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහේ මේ වම් මොලේ දකුණු මොලේ කියලා යම් කිසි විදිහක සංසන්දනයක් විදිහට පෙන්නුවත් මේ ක්‍රියාවලිය මේ පුහුණුව තුළින් අත්දකින්න දෙයක් විදියට තමයි වැඩි වැඩියෙන් ඉදිරිපත් කරගත යුත්තේ. අර විදියට ලේ කැටියක් හිර වෙලා නිවන් යන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් අපේ නෑ. ලේ කැටියක් ඉතින් හරි තැනක හිර වෙයිද දන්නෙත් නෑ. ඒක නිසා ලේ කැටියක් හිර වෙන්න කලින් මේ දේ දැක දැනගත්තොත් හොඳයි. දැක දැනගත්තොත් හොඳයි. ඒ සඳහා උත්සාහයක් ක්‍රමානුකූල පුහුණුවක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම පුහුණු වෙනකොට වෙනකොට ඇත්තටම අන්න අර අපි මුලින් කී පරිවර්තනය භාග්‍යවතුන් වහන්සේ මේ අද දවසේ ඉදිරිපත් වෙන සිදුවීමේ සඳහන් වෙන දේ අපිට අත්දකින්න පුළුවනි. අර විදියට දුගතියක් වැඩි වැඩියෙන් වර්ධනය වෙනවා වෙනුවට සුගතියකට ගියපු ස්වභාවයක් මා තුළ වර්ධනය වෙනවා කියලා. අර ප්‍රශ්න ගැටලු නැතුව නොවේ. ප්‍රශ්න ගැටලු නැතුව නොවේ. හැබැයි ප්‍රශ්න ගැටලු ආවත් ඒවට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් තියෙනවා. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මම වෙනදාට මේ රැකී රක්ෂා කරනකොට උදේ ඉඳලා හවස වෙනකම් බැලුම පිඹුවා වගේ ආතතියක් එකතු කරමින් තමයි කල් ගෙවන්නේ. දේ පටන් ගත්තාම මුඩේ ගහගත්තාම ඔන්න හවස වෙනකොට එන ආතතියක් සහිතව දිවි නහ ගන්න තරම් හිතෙන ආතතියක් සහිතව තමයි දවස අවසන් වෙන්නේ. වැඩ මුරය වැඩ දවස අවසන් වෙන්නේ. නමුත් අන්න දැන් තේරෙනවා මගේ මේ පුහුණුව නිසා, මේ දවසක පුහුණුවක් නෙමෙයි මාස කීපයක් පුහුණු කිරීම නිසා මගේ හිත නැවත නැවත කයට එනවා. අන්න අර රකිනාලද කය සහිතයි කියන්නේ ඕක තමයි. පුහුණු කළා පුහුණු කළා යාව මේ කයට ගෙනහලා පුරුදු කළා දැන් ඉබේ එනවා. ඉබේ එනවා. නැත්තං ඉන්නේ අත්හැර ගියපු සිත ඇති. මේ මේ අද දවසේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන කරුණු ටික අතර ඒක තියුණා. අත්හැර ගිය සිත ඇති. ගියා ගියාම ආපහු කොහේ ගියාද කියලා හොයාගන්න බෑ. ඉතිරි වලට වලට පැන 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 ආතතිය හද 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 ගමන් කිරීමක් තමයි අත්හැර ගිය සිත ඇති කියලා කියන්නේ. නමුත් මෙන්න මේ gedara එන හිතක්. gedara කියන්නේ මොකද්ද? කය. කයට එන හිතක්. මේ මම අත්දකිනවා. අත්දකිනකොට මොකද වෙන්නේ? අර දවසේ ගොඩ නැගෙන ආතතිය බිඳි බිඳි යන ගතියක්, නිදහස් වෙවි වෙවි යන ගතියක් මට දැක දැන ගන්න පුළුවන් කියලා මේ තමුන්ගේ ජීවන අත්දැකීමක් ඔස්සේ මේ කියන්නේ. වෙනදා ආතතිය බැලුම් එක පුම්බක පුම්බ පුම්බම ඉන්න කෙනා ඔන්න පුම්බනවා ආපහු රිලීස් වෙනවා. ආපහු ආතතියක් හැදීගෙන එනවා ආපහු රිලීස් වෙනවා. ආපහු ආතතියක් හැදීගෙන එනවා ආපහු රිලීස් වෙනවා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියක් මම අත්දකින්නවා කියලා තමයි ඒ කෙනා සඳහන් කරන්නේ. එතකොට මේ දවසේ කොතෙකුත් වැඩ රාජකාරි තියෙන්න පුළුවන්. වැදගත් මීටින්ස් තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා. ඒව නිසා ලොකු ආතතියක් වෙනදාට ගොඩ නැගෙනවා. අර නිකම් මම මේ 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 මීටිමට සම්බන්ධ වෙන්න ඕනේ, මේ ප්‍රසන්ටේෂන් එක හරියට කරන්න ඕනේ, මේක සාර්ථකව කරන්න ඕනේ කියලා ඔය විදිහට ගැට ගැහෙල්ලක් තමයි සාමාන්‍ය සිදුවීම. නමුත් අන්න මේ විදිහේ පුහුණු කරන ලද සිතක් මේ කටයුතු කරනවා වෙන්න පුළුවන්. නමුත් ආතතියක් ගොඩනගා ගන්නේ නැහැ එච්චර. ආතතිය හැදුනත් ඒක නිදහස් වෙන බව නැවත නැවත අර බැලුම ටිකක් පිම්බෙනවා ආපහු උලන් ටික පිට වෙලා යනවා. ආපහු ඔන්න පිම්බෙනවා ආපහු ජූස් ගාලා පිට වෙලා යනවා. ඒ විදිහේ ක්‍රියාවලියක් මේ තැනැත්තා බොහොම අත්දකින්න තමුන්ගේ ජීවිතේ. ඒක කාට කාටත් සාධාරණයි පුහුණු වෙන කෙනෙක්ට. අන්න මොකද උනේ අර වෙනදාට එක දිගට බිල්ඩ් වෙන ආතතිය දැන් නිදහස් වෙවි යන ගතියක් දැක දැනගන්න පුළුවන්. එතකොට කෙනෙක් කියනවා මේ මීටින් වලට, මේ ප්‍රසන්ටේෂන් වලට, මේ අධ්‍යාපන කටයුතු වලට සූදානම මදි වගේ නේද කියලා. එතකොට අන්න වෙනදා නම් මම මීටින් එකට හොඳට ප්‍රිපෙයා වෙනවා, අද එහෙම නෑ. වෙනදා මම හොඳ ප්‍රසන්ටේෂන් එකක් හදාගන්නවා, අද එහෙම නෑ වගේ චෝදනාවක් කෙනෙක් ඉදිරිපත් කරනවා. ගොඩ දෙනෙක් හිතන්නේ මේ ප්‍රිපෙයා වෙනවා කියන්නේ මේ ආතතිගත වෙලා ඉඳීම කියලා. දවස පුරාවට ඒක ඔළුවේ තියාගෙන ඉඳීම කියලා. ඉතුරු වැඩ සියල්ල අසාර්ථක කරගෙන ප්‍රසන්ටේෂන් එකක් කිරීම කියලා. නෑ එහෙමම නෑ. ඒ වෙනුවට යම්කිසි සූදානමක් තියනවා. හැබැයි දවස පුරා ඒක කරේ තියාගෙන ඉන්න ඕනේ නෑ. ඔළුව උඩ තියාගෙන ඉන්න ඕනේ නෑ. ඒක ප්‍රිපෙයා වීමක්වත් ඒක සූදානමක්වත් නෙමෙයි. ඒ වෙනුවට අන්න ඇත්තටම බැලුවම වෙනදාට වැඩිය සාර්ථකත්වයකින් ඒ වැඩ කටයුතු සිද්ධ කරගන්න පුළුවන්. මොකද හේතුව අන්න වැඩි වැඩියෙන් වර්තමානයේ ඉන්න, වර්තමානයේ වෙන වෙනස්කම් වලට හැඩගැහෙන්න පුළුවන් හිතක් මේක. සාමාන්‍ය අර රිජිඩ් ගතිය අඩුයි. එතකොට දැන් ප්‍රසන්ටේෂන් එකක් වුණත් ඒ ෆ්ලෝ එකත් එක්ක ගියොත් නේ සාර්ථක. එහෙම නැතුව නිකන් කොහෙදෝ කටපාඩම් කරගත්ත හැල්ලක් මෙතන ඇවිල්ලා ඇද බෑවයි කියලා ඒක එච්චර සාර්ථක නෑ. අන්න ඒ වෙනස සිදුවිය යුතුයි. ඒ වෙනස සිදු වෙනවා පුහුණු වෙන කෙනෙක් තුළ. අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් තමයි මේක. ජීවිතේ කරදර බාධක විවිධ ප්‍රශ්න ගැටලුත් එනවා. නමුත් ඒවත් බාර අරගෙන කරගෙන යාමක්. ඕක තමයි ඉතින් සාර්ථකත්වයේ රහස. දැන් පහුගිය දවසක කොහෙද ගිහිල්ලා එන ගම අපේ ඩ්‍රයිවර් කොල්ලා ඒක නැවැත්තුවා. අතන බඩු ගන්න කඩයක් තියෙනවා, එතන නැවැත්තුවා. මහා පළතුරු කඩයක්. ඊට පස්සේ කොල්ලම කියනවා දැන් මේ ස්වාමීනාද මෙතන මේ මහත්තයා මේ 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 කඩේ අයිතිකාර මහත්තයා හරිසෝක් මේ 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 ලොකු ව්‍යාපාරයක් කරනවා, කෙහෙල්කම් දවසට 300ක් මේ විදියට මේ ගනුදෙනු වෙනවා මෙතන කෙහෙල් කැන් කියලා. කෙහෙල් කැන් 300ක් ගනුදෙනු වෙනවා කියලා ඔහොම කියනවා. ඉතින් ඕක බලා ඉඳලා ඔය මොකද්ද ඔක කී කී ඉඳලා මමත් කොයි ඉතින් මේ මේ එහෙම ව්‍යාපාරයක් කරන්නත් ඉතින් මේ මේ යම් කිසි විදියක මේ මේ නම්‍යශීලී හිතක් තියෙන්න ඕනේ නේ කියලා. එතකොට ඔයාලා කියනවා ඇත්ත නිසා ඉන්නස නේද ඉතින් කෙහෙල් කැනක් හරි කුණු වෙනවා බලා ඉන්න පුළුවන් වෙන්න එපැයි. නැත්තම් මේ කන කුණු වුණා කියලා ඊළඟ දවසේ ඉඳලා ඒ ටික අතෑරියොත් එහෙම වැඩේ හරියන්නේ නැහැ නේ කියලා. අන්න කොල්ලම කියනවා. ඒක තමයි වැඩේ. ව්‍යාපාරයක් වුණත් කරනකොට නිකන් කෙහෙල් කැනක් කුණු වෙන එක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක දරා ගන්න බැරණ ඉතින් මොන ව්‍යාපාරද? ඉතින් ඒක තමයි අතාර්ථය. ඒක නිසා මේ ජීවිතයේ සියල්ල සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. විවිධ විෂම් පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ ඇජෙන්ඩා වලට ඇවිල්ලා ඒගොල්ලෝ එක එක දේවල් සිද්ධ කරනවා. අපි නොහිතූ නොපැතූ සිදුවීම් සිද්ධ වෙනවා. එතකොට ඒ වගේ දේවල් වලට මුහුණ දෙමින් තමයි මේ ජීවිතේ ගොඩනගාගෙන යන්න තියෙන්නේ. ඒ වගේ දෙයකින් සැලෙනවා නම් අර කෙහෙල් කෙනක් කුණු එක කුණු වෙන එක දරා ගන්න බැරි නම් ඉතින් ඌට ඉතින් බිස්නස් කරන්න බෑ. ඒක තමයි වැඩේ. අන්න ඒ වෙනස ඒ ඒ නම්‍යශීලී ගතිය මේ හිත තුළ ඇතිවිය යුතුයි. ප්‍රශ්න නැතුව නැති ලෝකයක් වවනවා කියන එක නම් බොරු කතන්දරයක්. ප්‍රශ්න තියේවි, ඒ ප්‍රශ්න භාරගෙන ඒකත් ජයසිරි මංගලම් කියලා යන ගමනක් ගැන තමයි මේ කියන්නේ. ඔරුව පෙරලුණාම හිතෙනවා අප්පඩ සිටි, පෙරලුණු පිට ඊටත් අර කලින්ටත් වැඩිය හොඳයිනි කියලා ඒ පැත්ත පැදගෙන යනවා. ඔන්න ඔය කියන යථාර්ථය බාර ගන්න පුළුවන් නම් මේ ජීවිතේ ඇත්තටම සුගතියේ තමයි දැනටත් ඉන්නේ කියලා කාට කාටත් දැන දැක ගන්න පුළුවන්. එවැනි දැන දැක ගැනීමක් සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අද දිනෙත් අප කෙරෙහි අනුකම්පාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඉතාමත් ප්‍රායෝගික, ඒ වගේම අපේ එදිනෙදා ජීවිතයේදී අපේ අධ්‍යාත්මික ගමනට, අපේ රැකියාවට මේ සියලු පැතිකඩවල් ආවරණය වන ලෙස ධර්ම දේශනාව ඇදී ගියා. ඉතින් ධර්ම දේශනාව සාරාංශගත කිරීමක් කරනවා සම්බන්ධ වෙච්ච අයගේ පහසුව තකා. අපේ ජීවිතයේ විවිධ අවදි පසු කරනවා. සමහර වෙලාවල් බොහොම ස්මූත්, සැනසීමෙන්, විවේකයෙන් හැමදේම සාර්ථකයි මේ වගේ යන වෙලාවට වෙලාවල් තියෙනවා. ඒ වගේම සමහර කාල තියෙනවා ඉතා වෙහෙසයි, අසාර්ථකයි, මේවා තින් ups and downs කියලා බොහොම අවස්ථාවල් තියෙනවා. ඉතින් අපිට හිතෙනවා මේ වෙලාවට හැමදේම සාර්ථක කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම අතීතය ගැන හිතලා පසු වෙනවා, අනාගතය ගැන හිතලා පසුතැවිලි වෙනවා. මේ නිසාම ඇති වෙන්නේ වෙහෙසක්, පීඩාවක්. මේක බුදුන් වහන්සේගේ කාලෙත් බුදුන් වහන්සේ ඒ ඉන භික්ෂුන් වහන්සේලා පිරිසක් අතරත් වෙච්ච දෙයක්. ඒ අද ධර්මදේශනට පාදක වුණෙත් එම සිද්ධියයි. යම් භික්ෂුන් වහන්සේලා පිරිසක් පැවිදි වී මුල් කාලයේදී ඉතාමත් හොඳින් කටයුතු කරගෙන ගියා බොහොම ශ්‍රද්ධාවෙන්. නමුත් පහු වෙනකොට මේ පැවිද්දේ කටයුතු පැත්තකින් තියලා යම් ආකාරයක පිරිහෙන ස්වභාවයකින් තමයි කටයුතු කරේ. බුදුන් වහන්සේ මේ අවස්ථාවේදී අසලාරණ්‍යයක වාසය කරනවා. ඉතින් බුදුන් වහන්සේට මේකත් සැලවෙලා මේ කාරණේ පාද කරගෙන ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඒක තමයි අද ධර්ම දේශනාවේ ගාථා පාඨය වුණෙත්. ඉතින් මේ පිරිස නොසන්සුන් සිත් ඇතිව, තමන්ගේ මුලා වූ සිත් ඇතිව වාසය කරනවා. මේ හිතේ සමාහිත බවක් නැතුව වසනවා. මෙවැනි චර්යාවක් තමයි අත්දැක්කේ. නමුත් බුදුන් වහන්සේ සඳහන් කරනවා කොහොමද මෙහෙම ස්වභාවයක් ඇති වෙනකොට සම්මා සතියක් ඇති, යහපත් සිහියක්, යහපත් අරමුණක් ඇති කරගෙන මේව සාර්ථක අසාර්ථක හැසිරීම බැලන්ස් කරගන්නේ කොහොමද කියලා සඳහන් කරනවා. ඉතින් මේක එක පාරට සිදුවන දෙයක් නෙවෙයි. මේ රකින්න ලද කයක් ඇතිව වසන්නට නැඹුරුතාවයක් ඇති කරගන්න පුළුවන් නම් අපිට මේ වෙනස් වීම දකින්න පුළුවන්. ඉතින් මේ රකින්න ලද කයක් කොහොමද අපි මේ ඇති කරගන්නේ? ඒකට තමයි අපි මේ දිනපතා ඉදිරිපත් කරන අත්දැකීම් වார்த்தාවක්, එහෙම නැත්නම් මේ පුහුණුව පටන් ගන්න විදිහක්. මේ වාඩි වෙලා ඉන්නකොට අපිට හුස්ම රැල්ලක් දැනගන්න පුළුවන්ද? ඇවිදිනකොට පය ස්පර්ශය දැනගන්න පුළුවන්ද? අන්න සුළු වශයෙන් මේ රකින්න ලද කයට සිත ගේන්න පුළුවන්. ඉතින් මේක එක පාටම සිද්ධ වෙන්නේ නැහැ. බොහොම කම්මැලිකමක්, ඒකට වීරයක් ආරම්භයේදී නම් ඇති වෙන්නේ නැහැ. ඒක ඉතින් හැමෝම අත්දැකලා තියෙනවා, ස්වයං පස්සේ සඳහන් කළා. නමුත් වඩන ලද වීරයක්, දීර්ඝ කාලීනව නොපසු බහින වීරයකින් යුතුව මේක කරනවා නම් සුළු වශයෙන් දිනපතා කාලයක් සිද්ධ කරගෙන යනකොට අර අපායක් දුගතියක් වගේ ඉතින් දැනෙච්ච දේවල් බොහොම බැලන්ස් විදිහට දකින්න තරම් අපතුල මානසිකත්වයක් ඇති වෙනවා. ඊට අමතරව සාකච්ඡා කිරීම තුළින්, මේ පුහුණුව කරගෙන යාම තුළින් වார்த்தාවක් විදිහට ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා මේ පුහුණුව සාර්ථක කරගෙන යාමට අවශ්‍ය කරන උපදෙස් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා කොහොමද මේ right brain left brain කියන දේවල් මොලේ ඇනටොමිය ගැන පොඩ්ඩක් සඳහන් කරලා. ඒකට අදාළ ටෙඩ් ටෝක් එකක් තියෙනවා, ස්ට්‍රෝක් ඔෆ් ඉන්සයිට් කියලා. ඒකත් අහන්න පුළුවන් ඇත්තට මොකක්ද මේ වෙන්නේ කියලා. ටෙඩ් ටෝක්ස් දිගටම අහන්න යන්න එපා. ඒකත් ඔබ ෆේස්බුක් බලනෝ වගේ වැඩක් තමයි. ඒකත් සඳහන් කරන්න ඕනි, අහන්න පුළුවන්, හරිම ඉන්ස්පිරේෂනල් වගේ. නමුත් ඒක ඉතින් ප්‍රැක්ටිකල් පැත්තට, අපේ මේ සතියක් පුරුදු කරන පැත්තට වගේ යොමු කරනවා නම් බොහොමත්ම හොඳයි. මීළඟට අපි මේ පුහුණුවක් පටන් ගන්න උත්සාහ කරනවා නම් ඒ අවශ්‍ය කරන උපදෙස් පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් නිර්මාණය කරලා තිබෙනවා. ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි මේ රකින්න ලද කයක් මේ ඇති කරගන්න කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අත්පත්‍රිකාව මම ශෙයා කරගන්නම්. මේ පුහුණුවට ආසාවක් උනන්දුවක් තියෙන කෙනෙක් මූලිකවම මේ සඳහන් වෙනවා වීඩියෝ පටි දෙකක්, සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන්. මූලිකවම මෙම වීඩියෝ පටි දෙක නරඹලා අදහසක් ඇති කරගන්න මොකක්ද මේ සතිමත් ඇවිදීම, මොකක්ද මේ සතිමත් හිඳ ගැනීම කියන්නේ කියලා. එම පළවෙනි හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. මේ වීඩියෝ පටි දෙකේ සියලුම කාරණා ඇතුළත් වෙනවා. වීඩියෝ පටි දෙක නරඹලා කීප වරක් කරගෙන නරඹලා එම මූලික අදහස සිතේ ඇති කරගන්න. ඉන්පසු වඩා 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 වැදගත් වන්නේ තමුන්ගේ පුහුණුවයි. පුහුණුව පටන් ගැනීමට ආරම්භයේදී දිනේ වෙන් කරගත්තු කාලයක් උදෑසන අවදිවීමෙන් පසු හෝ රාත්‍රී නින්දට යාමට පෙර විනාඩි 5කින් පමණ ඉතාම සුළුවෙන් මේක පටන් ගන්න පුළුවන්. නොකඩවා පුහුණු වීම ඉතා වැදගත් වෙනවා. පටන් ගැනීමෙන් පසු මෙම පුහුණු කාලය දික් කරන්න පුළුවන් විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක් පමණ. මෙම කරගෙන ගිහිල්ලා සතියක් පමණ තමන්ගේ පුහුණුව සිද්ධ කරලා පැය දෙකක පමණ සම්පූර්ණ කාලය ගත වීමෙන් පසු එම අත්දැකීම් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවදි ඉදිරිපත් කර පරිදි අප වෙත ලියා එවන්න පුළුවන්. ඒ වගේම වැඩසටහන අතරතුර ස්වාමීන් වහන්සේට සඳහන් කරන්න පුළුවන් කොහොමද මේක කරන්න කියලා තමන්ගේ අත්දැකීම සියලු දෙනා සමග බෙදා හදා ගන්න පුළුවන්. ඉතින් මේක ලියන්නේ කොහොමද? සතිමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන් වෙනම ලියන්න පුළුවන්, සතිමත් ඇවිදීම සම්බන්ධයෙන් වෙනම ලියන්න පුළුවන්. කොහොමද වර්තාව පටන් ගන්න කියලා කිව්වොත් තමන්ගේ මූලික අරමුණ සතිමත් ඉඳ ගැනීමේදී නම් ආනාපාන සතියද, උදරේ පිම්බීම හැකිලිම කියන කාරණය සඳහන් කරලා ඉවරලා කොපමණ හුස්ම රැලි ප්‍රමාණයක් සතිමත් වෙන්න පුළුවන් වුණාද, පිම්බීම හැකිලිම් ප්‍රමාණයක් කොතරම් ප්‍රමාණයක් දැනගන්න පුළුවන් වුණාද කියන කාරණාව ඉතා සඳහන් කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම සිත පිට ගියා නම්, කයෙන් සිත පිටට ගියා නම් කොහොමද ඒක දැනගත්තේ? ඊළඟට නැවතත් කොහොමද මේ කයට සිත ආපු බව දැනගත්තේ? මේ කාරණා සඳහන් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් ඇවිදීමේදී පිළුඹට පාදයට ස්පර්ශයේ දැනෙච්ච විදිහ, පාදෙන් පාදයට බර මාරු වෙච්ච විදිහ, සිත පිටට ගියා නම් ඒ දැනගත්තු ආකාරය නැවතත් කයට සිත ආපු විදිහ, මේ කාරණා සඳහන් කරන්න පුළුවන්. ඊළඟට එදිනෙදා ජීවිතයේදී කොහොමද සතිමත් බව පුහුණු කරේ? රැකියාවේදී ඉහුම් පිහුම් කටයුතු කරනකොට, වැසිකිලි කැසිකිලි කටයුතු කරනකොට මේ අවස්ථාවල කොහොම සතිය තමන්ට ප්‍රයෝජනවත් උනේ, සතිය ප්‍රයෝජනවත් ගත්තේ කියන කාරණා ඇතුළත් කරලා වාර්තාව අප වෙත ලියා එවන්න පුළුවන්. වාර්තාව ඉදිරිපත් කිරීමට Google Form එක, එහෙම නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එකක් මේ සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් දැන් මේ වෙලාව වෙනස් සම ටයිම් එකේ 12:30 සිට 2 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. වැඩසටහනට සෑම දිනක සම්බන්ධ වෙන්න, නවකෙන් වැඩසටහනට සම්බන්ධ කරන්න උනන්දු වෙන්න. මොකද අපි ධර්ම දේශනාවේදී දැක්ක පරිදි මේ අප්ස් ඇන්ඩ් ඩවුන්ස් කියනවා ජීවිතයේ හැම අවස්ථාවකම එන්න පුළුවන්. ඒ එන වෙලාවක කොහොමද මධ්‍යස්ථ සිතින් යුතුව මේකට මුහුණ දෙන්නේ? ඉතින් නොදන්න ගොඩාක් පිරිස් ඉන්නවා. ඒ අයට මේ වචනය දෙන්න, වැඩසටහනට සම්බන්ධ කරන්න, සම්බන්ධ වීමට උනන්දු කරවන්න කියලා ඉල්ලා සිටිනවා. සූම් ලින්ක් එක රැස්වීම අංකය මුරපදයක් මෙහි සඳහන් වෙනවා. වැඩසටහන අතරතුර මම මෙම දත්ත සිල් දෙනා සමඟ කෙදා හදා ගන්නම්. මීළඟට තිබෙන්නේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. එම වාර්තා ඉදිරිපත් කිරීමට අද දිනේත් පද්මානන්ද සිටිනවා. ධම්මසාගර ස්වාමීන් වහන්සේ තමයි අපි අද වැඩසටහනට බලාපොරොත්තු වෙන්නේ අපේගේ කිව්වන්නේ සෙෂන් එකට. අවසරයි ස්වාමීන් වහන්ස. ධම්මසාගර ස්වාමීන් වහන්සේ මට පේන්නේ නෑ, ජොයින් වෙලා ඉන්නවා.
නදී සාගර හැමදෙරෝ ඉන්නවද?
පේන්නේ නම් නෑ ස්වාමීන් වහන්ස, ජොයින් වෙලා තාම.
ඒකනේ අපි හිතුවා මෙහෙට මේ වැඩි කියලා, මෙහෙට වැඩලත් නෑ මං හිතන්නේ.
ස්වාමීන් වහන්සේට වෙලාවක් තියෙද ස්වාමීන් වහන්ස?
හරි
දමක්
කරගෙන.
කර. එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත් පින්. පද්මනන්දා, ඔබට අවස්ථාව.
අවසරයි බොහොම පින් නදීප්. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පාද දෙපා නමස්කාර කර ඉතා ගෞරවයෙන් මේ සඳහා පිළිගන්නවා. ඇත්තටම අපිට මේ ලිඛිත වාර්තා නම් කිසිවක් ලැබිලා නැහැ. අද දින එක් වාර්තාවක් ලැබුණා. ඒකත් ඇත්තට මිතා කෙටියෙන් සඳහන් කරනවා. මම මේ ඔහු ටික දිනක් සිට මේ භාවනාව කළා කියලා එපමණයි එහි සඳහන් වෙන්නේ. ඉතින් මම මේ අපේ සභාවෙන් සහභාගි වෙන ඔබ සමගින් ඉල්ලා සිටිනවා රේස් හෑන්ඩ් ඔප්ෂන් එක යූස් පාවිච්චි කරලා මේ ඔබගේ වාර්තාවන් ඕ අත්දැකීම් අප සමග බෙදා ගන්න, ස්වාමින් වහන්සේගෙන් උපදෙස් ලබා ගන්න කියලා.
ඔව්, එතකොට ඒ ටික දිනක් තිස්සේ පුහුණු වෙනවා කියන එක අහන ලැබීම හොඳයි, සන්තෝෂයක්. අපි ඒ කෙනාට කියමු තමුන්ගේ ඇවිදීම පිළිබඳ අත්දැකීමක්, වාඩි වෙලා ඉන්න එක පුහුණු කරන විදිය පිළිබඳ අත්දැකීමක්, ඊළඟ වර ඉදිරිපත් කරන්න, ලියල ඉදිරිපත් කරන්න කියලා. ඒ විදියට පොඩ්ඩක් සාකච්ඡා කිරීම වැදගත්. පුහුණුනාටම හරියන්නේ නැහැ, මොනවා පුහුණු වෙනවද දන්නේ නැහැ. අපි ඇවිද්දා මෙච්චර කල් භාවනාවක් උනේ නැහැ, වාඩි වෙලා ඉඳියා භාවනාවක් උනේ නැහැ. ඒක නිසා අපි නිවැරදි ක්‍රමවේදය අඳුනගන්න, තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරලා සාකච්ඡා කිරීම වැදගත්. මේ පුහුණු වෙන එක හොඳයි, තව ටිකක් ඉදිරියට කරගෙන යමු කියලා තමයි යෝජනා කරන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස, මම ආරාධනා කරනවා ඔබ සැමට මේ යම් කිසි වார்த்தාවක් හෝ අත්දැකීමක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒ මේ අවස්ථාවේ ප්‍රයෝජනෙට ගන්න කියලා.
සමාවෙන්න පද්මනන්දා, මේ Google Form එකේ මැසේජ් එකක් එවලා තිබෙනවා. සුවන නන්ද එක දැක්කද කියලා. ඒක ලියලා තිනවා, I have been meditating for some times. I am joining this program today first time කියලා. එහෙම ඉතින් ආධුනිකයෙක් සම්බන්ධ වෙලා ඉන්නවා නම් කලින් සඳහන් කර පරිදි ඒ පත්‍රිකාව එවන්න පුළුවන්. වැඩසටහන සෑම ඉරිදාකම තියෙනවා. පුහුණු කරන විදිහත් මං හිතන්නේ මං කලින් ඉදිරිපත් කරා. වැඩසටහනට පුහුණුව කරගෙන යන ගමන් ඒ වාර්තා අත්දැකීම් අපිට ලියා එවන්න කියලත් ඉල්ලා සිටිනවා.
හොඳයි නදීප්, ඒක තමයි ඇත්තට මම ස්වාමීන් වහන්සේට මේ කිව්වේ. ඉගෙන ඔබ සැමට පුළුවන් දැන් අවස්ථාව ලබා ගන්න, කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවා නම්. ඔව් මනෝජ්, ඔබට පුළුවන් මේ අන්මියුට් කරලා මේ ඔබගේ අත්දැකීම හෝ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න.
අවසරයි සම්මාස. ඇහෙනවද?
ඇහෙනව මනෝජ්, ඇහෙනව ඔබ.
හරි, මේ අවසරයි ස්වාමීන් වහන්ස. මේ ඇත්තටම මේ ස්පිරිතාලෙකින් තමයි වැඩසටහනට සහභාගී වෙන්නේ. ඔබ වහන්සේගේ දේශනාව අද සෑහෙන ගැළපුණා මේ මගේ තත්ත්වයට. ස්වාමීන් වහන්ස, මගේ සිටුවේෂන් එකෙදි මේ දැන් ගොඩක් කලින්
මනෝජ්, හෙලිකොප්ටරේ එක ඉඳලද කතා කරන්නේ මේ කෑල්ලක් ඇහෙන්න නැතු යනවා. කෑලි කෑලි. මනෝජ්.
එමයි එමයි සොන්නසනේ සමාවෙන්න ඕන. මේ ඉතින් මේ ඇත්තටම මේ කලින් ගොඩක් මම ඉඳගැනීම සිටින් එක කරනවා. හැබැයි සිටින් ඊට පස්සේ මම ඉතින් මේ නැහැ. ඔබ මේ කියන්නේ ඇත්තටම වෙන්නේ නැති තැනටම ආවස වෙනවා. එනකොට වැය වෙනවා. ප්‍රශ්නියම ප්‍රශ්න ගන්නවා. ඒත් දවස පුරා පුළුවන් නැමි හැකි හැම වෙලාවකට කියා එහෙම සතිමත් විදිහට හැබැයි මම දැනලා තියෙනවා අපහු එක නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා එහෙම එහෙම කැඩෙනවා ඇති වෙනවා එහෙම තත්ත්ව කියනවා ස්වාමීන් වහන්සේ. ඒක දිහා බලනකොට සමහර වෙලාවට ව්‍යාකූලයි. ඉතින් මේ ව්‍යාකූල දිහා බලන්න ඔබ වහන්සේට ඒක තමයි මට ප්‍රකාශ කරන්න ඕන උනේ. ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි කතා කරේ ස්වාමීන් වහන්සේ. අවසරයි.
ඔව් මේ මේ ඔය කොහෙද ඉන්නවා කිව්වේ?
මේ හොස්පිටල් එකේ ඉන්නේ ස්වාමීන් වහන්සේ.
ඒක තමයි මේ නම් බාධා ගතියක් තියෙන්නේ. මට මේ ටිකයි ඇහුනේ මනෝජ්, මන් දන්නේ නදීප්ට ඇහුණාද කියලා. නදී නැත්නම් පద్මා නැන්දට ඇහුණාද කියලා. මට මේ යම් කොටසක් විතර ඇහුනේ. ආපහු කියන්න පුළුවන්ද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ සාමාන්‍යයෙන් මම කාලයක් තිස්සේ ඉඳන් මේ සතුටින් හිඳ ගැනීම සහ ඇවිදීම දිගටම කරගෙන ආවා. ඒ කරගෙන ආවට පස්සේ වෙයි ඊට පස්සේ ඒක කැඩුනා වගේ. මේ කියන්නේ ඒක කෙරෙන්නේ නැති ගානට වගේ ආවා. හැබැයි ඒක කෙරුණත් නොකෙරුණත් ගැටලුවක් නැහැ වගේ දැනෙන්න ගත්තා. ඒ කියන්නේ ඉඳ ගැනීමේදී සහ ඇවිදීමේදී ඇතිවෙච්ච විවේකයේ සාමාන්‍ය ජීවිතයේ සමහර බොහෝ තැන්වලදී ඇති වුණා. ඊට පස්සේ දැන් මේ වෙනකොට නම් ඉඳ ගැනීම කියන එක කරන්න අවස්ථාවක් ලැබෙන්නෙම නැහැ වගේ. ඒත් විවේකයේ කියන එක පවතිනවා. හැබැයි පේනවා අර සිහිය කියන එක ඇති වෙනවා නැති වෙනවා එනවා යනවා. ඒක කැඩි කැඩි ඇති වී නැති වී යනවා කියලා පේනවා ස්වාමීන් වහන්සේ. වෙලාවකට ඒක දිහා බලන් ඉන්න එක ටිකක් ව්‍යාකූලයි. මොකක්ද මේ වෙන්නේ, ඇයි එහෙම වෙන්නේ කියලා හිතෙනවා. ඒ වෙලාවට පොඩ්ඩක් අප්සෙට් වෙනවා ඇත්තටම. එහෙම කියනකින් ආයෙ උත්සාහ කරනවා අපහු ඒ තත්ත්වයට එන්න. ඒ වගේ සිතුේෂන් එකක ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි ඔබ වහන්සේට ප්‍රකාශ කරන්න ඕනේ. ඒ පිළිබඳව උපදේශයක් බලාපොරොත්තු වෙන කතා කරේ ස්වාමීන් වහන්සේ.
හරි. දෙපාර පැහැදිලි කියපු ටික පැහැදිලි. එතකොට දැන් අපි හිතමුකෝ දැන් මනෝජ් ඒ දවස්වල ඇවිදීම් හිඳීම් විදියට එහෙම පුරුදු කරන්න අවස්ථාවක් ලැබුණා. නමුත් දැන් මේ දවස්වල ලැබෙන්නේ නැහැ. නමුත් අර විදියට මේ එදිනෙදා ඒ වැඩ කටයුතු සිහියෙන් කරගන්න පුළුවන් ඒ විවේකේ රැකිලා තියෙනවා කියන අදහසනේ ඔය තියෙන්නේ. එතකොට ඒකත් එක්ක ගිහිල්ලා බලන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට අර විදියට සිහිය නැතිවීම, හිත ව්‍යාකූල වීම වගේ දේවල් ඉදිරිපත් වෙන්න පුළුවනි. එතකොට ඒකට විශ්වාසයෙන් මුහුණ දීමක් තමයි අවශ්‍ය. අපි හිතමුකෝ හිත ව්‍යාකූල වුණාට ඒක බාරගන්න පුළුවන් නම්, සිහිය නැතිවීම බාරගන්න පුළුවන් නම්, අන්නේ විශ්වාසයෙන් මුහුණ දෙන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රමවේදය. අපි හිතමු විශ්වාසය නැහැ කියලා, විශ්වාසය බිඳෙනවා කියලා. බිඳෙනවා නම් නැවත ෆෝමල් ප්‍රැක්ටිස් එකකින් අනුග්‍රහයක් කිරීම වැදගත්. බිඳෙන කෙනෙක්ට අපි කියනවා එහෙනම් සිටින් වෝකින් විදියට අනුග්‍රහයක් කරන්න කියලා. ඔය විදිහට යනකොට එන්නේ බැලන්ස් එක අල්ල ගැනීම තමයි වැදගත් වෙන්නේ. නැත්තම් ඕක ටික ටික ගිහිල්ලා දුර්වල වෙලා බිඳිච්ච පැත්තටම යන්නත් පුළුවනි. ඒක අපරාධේ. ඒක නිසා අර විදිහට විශ්වාසයේ තහවුරු වීමක් අවශ්‍යයි කියලා හිතෙනවා නම් ෆෝමල් ප්‍රැක්ටිස් එකක් දිහාවට පොඩි අනුග්‍රහයක් කර හැකි, බර තැබු හැකි. ඒක මදි වුණාම ඔහොම ස්වභාව ඇති වෙන්න පුළුවන්. නමුත් අපි හිත මම මේ හිත ව්‍යාකූල වීම ගැන නෙමෙයි කියන්නේ. හිත ව්‍යාකූල වීමට මුහුණ දීම පිළිබඳ, ඒක බාර ගැනීම පිළිබඳ. අසිහිය ගැන නෙමෙයි කියන්නේ, අසිහිය බාර ගැනීම පිළිබඳ. ප්‍රශ්නයක් නැතුව අසිහිය බාර ගන්න පුළුවන් නම්, ව්‍යාකූල වීම බාර ගන්න පුළුවන් නම්, අන්න එහෙනම් ඔය යන විදියට ගිය හැකියි. අපි හිතමු ප්‍රශ්නයක් තියෙනවා කියලා, සැක සංකාවක් තියෙනවා කියලා. එහෙමනම් නැවතත් ෆෝමල් ප්‍රැක්ටිස් එකෙන් අනුග්‍රහ කළ හැකියි. අන්න ඒ විදියට බැලන්ස් කරගන්න කියලා තමයි කියන්න වෙන්නේ. මේ සන්තෝෂයි කාලයකට පස්සේ කටහඬ අහන්න ලැබිච්ච එක. හොස්පිටල් එකේ ඉඳගෙන හරි නේද? ඈ
ඒවයි ස්වාමීන් වහන්ස, මම බොහෝ දවසකට සහභාගි වෙනවා ස්වාමීන් වහන්ස කතා කරන අවස්ථාවක් හම්බෙන්නේ නැහැ ඉතින්
හම්බ වෙන්නේ
මේ
නැහැ.
එහෙමයි.
මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න වෙලාවක ඔය නැද්ද? ළඟපාත නේද ඉන්නේ තාම?
දැන් ටිකක් දුර ඉන්නේ ස්වාමීන් වහන්ස.
අතනින් මා මේ අතන නෑ දැන් නේද?
නෑ එහෙම ඒතර නෙමෙයි ස්වාමීන් වහන්ස, දැන් ඉන්නේ කොළඹ දිහාවක.
ආහ් හොඳයි හොඳයි. එහෙනම් ඉතින් ඒ විදිහට කරගෙන යා, විශ්වාසයෙන් කරගෙන යා. එතකොට හරි.
එහෙමයි ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි. එහෙනම් තේරුවා සර්.
අපි ආරාධනා කරනවා තවත් කෙනෙකුට, වෙනත් අයෙකුට මේ සඳහා ඔබගේ අත්දැකීම් අපට ඉදිරිපත් කරන්න කියලා ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් ලබා ගන්න. හොඳයි මේ සුදර්ශනී, ඔබට පුළුවන් අන්මියුට් කරලා කතා කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඇහෙනවා නේද?
අපිට ඇහෙනවා, අපිට ඇහෙනවා සුදර්ශනී.
හරි ස්වාමීන් වහන්ස, පරියංක භාවනාවකදී මේ අත්දැකීමක් මම කියන්න හිතුවේ. මම භාවනා කර කර ඉන්නකොට ස්වාමීන් වහන්සර මේ ශරීරයේ යටින් දැන් වාඩි වෙලා ඉන්නකොට යට ඉඳලම නිකන් මේ රවුමට 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 වගේ උඩට යනකම් තැන් තැන් වල දැනීම් දැනීම් නිකන් පෙරලනවා පෙරලනවා වගේ, කැරකෙනවා කැරකෙනවා වගේ උඩට උඩට දැනීමක් ඇති වුණා. ඒ දැනීම ඇති වෙලා ඊට පස්සේ බෙල්ල ළඟට යනකොට බෙල්ල මේ දැන් ඇතුලෙන් දැනුන එක ඉස්සරහින් වගේ දැනුනේ, බෙල්ල පිටිපස්සෙන් වගේ නිකන් කැරකෙනවා කැරකෙනවා වගේ, නිකන් බෙල්ල පහත් වෙලා වගේ එහෙම චක්‍රයක් කැරකෙනවා වගේ එහෙම දැනුණා. ඊට පස්සේ ආයේ මේ උඩට නලල දිහාට නිකන් නලල හරියෙන් තාපය පිට වෙනවා වගේ නිකන් ලොකු රස්නයක් වගේ එහෙම දැනුණා. දැනිලා අර උඩට උඩ නිකන් අර චක්‍ර භාවනාවක් වගේ නිකන් චක්‍ර වගේ මොකක් හරි එකක් තමයි ස්වාමීන් වහන්සේ දැනුණා වගේ තේරුණේ. ඊට පස්සේ නිකන් උඩට උඩට ඊට පස්සේ දැනුනේ ත්‍රිකෝණයක් උඩට ඉස්සෙනවා වගේ දැනීමක් ආවා. පස්සේ මේ ආයේ මේ අත් දෙකට වගේ නිකන් අත් දෙක තේරු නැතුණාට පාට මේ අත් දෙක නිකන් ඇස්තුනා වගේ එහෙම දෙයක් දැනෙන. එතකොට දැන් සිතිවිල්ලක් ආව බැඳීම් ඉපත් වුණා වගේ, එහෙම එහෙම සිතිවිල්ල ආවා. පස්සේ මට තේරෙනවා මාව බැලන්ස් කරගන්නම බැරි තත්වයකට පත් වෙනවා, මේ නිකන් වැටි වැටි වගේ කියලා එහෙම හිතෙන තත්වයකුත් ආවා. පස්සේ ඒකත් ඕන දෙයක් වෙද්දෙන් වගේ ඒකත් බලන් හිටියා. බලන් ඉන්නකොට දැනුනේ නිකන් මම වාඩි වෙලා ඉන්නේ නිකන් මැද්දෙන් සමහරවිට නිකන් ප්ලේට් එකක් තියෙනා වගේ කියලා හිතමුකෝ, නිකන් මතු පිටක්. ඒ මතු පිට නිකන් ගැලුණා වගේ දෙයක් තේරුණා. ඒක පාට ගැස්සෙනා වගේ දඩස් ගාලා මාව වැටෙනවත් මට තේරුණා. يعني ශරීරයේ වැටෙන බව තේරුණාට පාලනයක් කරගන්න බැරි වුණා සමහරවිට මේ. එතකොට ඒ වැටෙන කොටත් තේරුණා. අර පිටිපස්සේ හිටපු කෙනාගේ ඔඩොක්කුවට හරි කොට් එකට හරි කොහෙට හරි වැන්නේ මට හරි සනීපයක් දැනුණා, නිකන් පා වෙන ගතියක් වගේ. ඒත් අරගොල්ලෝ මේ හිටපු අය වතුර හිනවා ඒවා දැනුණා. මේ කතා කරා මට නැකිට ගන්නත් බෑ, කියා ගන්නත් බෑ. මන් මට තේ මන් දැන් මන් දිහා මට තේරෙනවා මම ඉන්නවද මොකද, මට තේරෙනවා දැනීමක් තියෙන සවනස. මට මොකුත් කියන්න බෑ. අමාරුවෙන් මම අතින් සංඥාවක් වගේ කරා, මේ අවුලක් නෑ වගේ. දැන් ඔයාලට අමාරුද ડોක්ටර් කෙනෙකුට කියන්නද වගේ ඒවා මට ඒගොල්ලෝ කියන දේවල් ඔක්කොම ඇහෙනවා. ඒත් මට මේ කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ එයාලට තේරෙනවා මට අවුලක් නැහැ, මම සිහියෙන් ඉන්නවා වගේ තේරෙනවා. එයාලා මම නිින්ද ගියාද කියලා කියන වචනත් ඇහුණා. ඒත් මොකුත් කියන්න බෑ. පස්සේ මම එහෙම මට ඒගොල්ලෝ ඉඳ ඉඳ දුන්නා. එහෙමම හිටියම මට දැන ඊට පස්සේ මගේ කයට හිත යොමු වෙනකොට කයක් කියලා දැනුණාද, ලබ් ඩබ් ලබ් ඩබ් ගාලා පපුවේ ලොකු ගැස්මක් දැනුණා. ඒ ගැස්ම දිහාම බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඒක චුට්ට 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 අර බලන් ඉන්නකොට අඩු වෙලා වගේ එහෙම හේ. දැන් මට හිතුණා දැන් මැරෙන්න තමයි, හුස්ම ටික යයි කියලා. මට හරි සනීපයි, පා වෙනවා වගේ දැනුනේ. කමන්නේ ඔය හුස්ම ගිය දෙන් වගේ නිකන් සිතුවිල්ලකින් ඒක දිහා බලන් සියුම් වෙලා ගියා. දැන් ස්වාමීන් වහන්සේ එක්කෝ ඇවිල්ලා වැඩසටහනේ ඉවර කරන්න සාදු කියයි, එහෙම නැත්නම් හුස්ම ටික යයි වගේ අත් නිකන් හිතින්ම හත්තරලා හිටියේ මැරුණත් මක් නැහැ වගේ, බයක්වත් නැහැ. හරි සනීපයක් එතන තිබුණේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ පස්සේ ටික වෙලාවකින් මටම S2 කරගන්න පුළුවන් වුණා. ආයේ ඇඟ හරි සැහැල්ලු වුණාට උස්ස ගන්න පුළුවන් වුණා. පස්සේ මං ආයෙත් දෙකැල බලනකොට කට්ටිය වාඩි වෙලා භාවනා කරනවා. මං ආයෙ වාඩි වුණා. මං නිදාගෙන හිටියේ පැත්තට වගේ. මේ ආයෙ වාඩි වෙලා ආයෙ භාවනා කරාට මට දැනෙනවා මම වැටි වැටි වගේ ශරීරයක් නැතුව නිකන් ඉන්න කිටෝල වගේ. එහෙම එහෙම ඉන්නකොට තමයි ස්වාමීන් වහන්සේ ඇවිල්ලා සාදු කිව්වේ. ඉතින් හරීම ඊට පස්සේ සක්මන් භාවනාවට ගියා. පා වෙනවා වගේ දවසම ඒ දවසත් තිබිලා මේ පොය දවස එහෙම වුණා. ඊට පස්සේ සිකුරාද දවසත් මම තව අත්දැකීම් ගොඩක් හම්බුණා. ඊළඟ දවසේ භාවනා කරසන මේක විතරක් මම දැන් ඉදිරිපත් කරන්නම් දිග වැඩි හින්දා. එහෙම එහෙම ලොකු අත්දැකීම් අර චිත්‍ර රූප වලින් අත්දැකීම් වගේ ඉකුත් ආවා. ඉතින් හරි සැහැල්ලු බව තියෙන සමනස දැන් මට ඇවිදිද්දි හිතෙනවා නිකන් පා වෙනවා වගේ එහෙම ගැතියක්. ඒක මට පොඩ්ඩක් දැනගන්න ස්වාමීන් වහන්සේ කිව්වේ අර ආධුනික වැඩසටහනක උනත් මට අවස්ථාවේ ඉදිරිපත් කරන්න හදන ස්වාමීන් වහන්සේ මට උපදෙසක් ලබා දෙන්න කියලා බොහොමකින් ඉල්ලා සිටිනවා. ඊළඟට සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔව් හොඳයි. ඒ විදිහේ අත්දැකීමක් ඉදිරිපත් කරපු එක සාමාන්‍යයෙන් ඔය අපි කරගෙන යන පුහුණුවේදී ওই විදිහේ අවස්ථා අපිට ලැබෙනවා. කලාතුරකින් තමයි ওই විදිහේ අත්දැකීමක් ලබන්න පුළුවන්. එතකොට මේ වැඩේ හරි ගිහිල්ලා මම කියලා කිව්ව හැකි. නමුත් ගොඩාක් වෙලාවට වෙන්නේ මොකද්ද, ඔය වගේ අත්දැකීමක් ලැබුවාම ඒකෙන් අපි වරද්ද ගන්නවා. දැන් සාමාන්‍ය ගත්තොත් ඔය බ්‍රහ්මජාල සූත්‍රය එහෙම තනිකරම තියෙන්නේ මේ පුහුණුවේ යෙදෙන කට්ටිය වරද්ද ගන්න තැන්. එතකොට මේ විදිහේ අත්දැකීම් හරහා තමයි ඒගොල්ලෝ මොකක් හරි දෙයක් ඔලුවට දාගෙන ඒ අතරමං වෙන්නේ. ඒක නිසා භාවනා කරන කෙනෙක් මේ විදිහේ අත්දැකීම් ඉදිරිපත් සාකච්ඡා කිරීම, ඉදිරිපත් කිරීම, ඒවා නිවැරදිව පිරිසිදු කර ගැනීම වැදගත්. ඒක නිසා ඔය අත්දැකීමේ අවුලක් නැහැ. අත්දැකීම හොඳයි. අත්දැකීම හොඳයි කියන්නේ යම් කිසි විදියක මේ භාවනාවක් ප්‍රතිපදාවක් කරගෙන යනකොට කලාතුරකින් ලැබෙන අත්දැකීමක්. ඒ වගේම ඒක හරහා නිකන් අර මේ මමත්වය නැත්තම් මේ ශරීරාසාව පොඩ්ඩක් අතහරින්න ඉඩක් ලැබිලා තියෙනවා, අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒකේ හින්දා හැමදාම එන්නෙත් නෑ ඕවා. ඊට පස්සේ දිගට පවතින්නෙත් නෑ. දැන් ওই සූස්තියකුත් තියෙනවනේ, ඒකෙන් ඉඳලා පවවදත් පා වෙනවා වගේ, අදත් පා වෙනවා වගේ කියලා. ඔක ටික දවසක් තියෙනවා. ආපහු නැති වෙලා යනවා. ඒකෙන් ඉඳලා ওই අත්දැකීම මේ ප්‍රතිපදාවේ ඉදිරියක්, මේ කරන පුහුණුවේ ලැබපු අනුග්‍රහයක් කියලා අරගත්ත හැකි. හැබැයි ඕකේ පිරිසිදු විය යුතු තැන් කිහිපයක් තියෙනවා. මේකත් තමයි දැන් ඔය දැනීම් සම්භාරයක් එකනේ ගනුදෙනු කරන්නේ. එතකොට දැනීම් සම්භාරයක් එක ගනුදෙනු කරනකොට මෙන්න මගේ පතුලෙන් නැගිලා එනවා, මෙන්න මගේ බඩ හරිය, මෙන්න මගේ නලල හරිය කියලා ওই විදියට ඒ ස්ථාන නම් කිරීමක් එච්චරම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට දැනීම දැනීමක් විදියට අත්දකින්න. නැත්තම් අපි අර තැන් නම් කරන්න ගියොත් මේ අත් දෙකෙන් තමයි මේක දැනෙන්නේ, මේ නලලෙන් තමයි මේක දැනෙන්නේ කියලා එහෙම නම් කරන්න ගියොත් ඒ අන ක්‍රියාවලියට ඒක බාධාවක්. ඒක නිසා දැන් තියෙන්නේ අර ඕලාරික කය නෙමෙයි ඔය අත්දකින්නේ. දැන් ඔය අත්දකින්නේ මනෝමය කයක්. එතකොට ඒකේ අතපය අංගපසඟ පනවන්න යන්න ඕනේ නැහැ. හරිද? එතකොට මේ මනෝමය කය අත්දකින්න වෙනවා නම් දැනීම් සම්භාරයක් අත්දකින්නවා. මෙහෙම නිකන් උඩට ගලාගෙන ගලාගෙන එනවා වගේ, මෙතනින් මේ මොනවා හරි විහිදිලා විහිදිලා යනවා වගේ, නැත්තම් දෙයක් ඇතුළට එනවා වගේ, ඔහොම ඔහොම මොන මොනවාදෝ මේ දැනීම් ටිකක් දැනෙන්න පුළුවන්. මේ දැනීම් ටික විතරක් ඉදිරියෙන් තියාගෙන කරගෙන යන්නේ. එතකොට ඔය මේ කටු ගතිය තව ටිකක් අඩු වෙනවා. මේ නලලද, මේ අතද, මේ බඩ හරියද කියලා අර පටලව ගන්න ඕනේ නැහැ. මේ වෙනුවට දැනීම දැනීමක් විදියට අත්දැකීමම ප්‍රමාණවත්. ස්ථානයක් දාගන්න ඕනේ නැහැ ඒකට. ඒ වෙනස සිදු කරගන්න අනිත් දවසේ විමසන්න ඕනේ නැහැ. මේ කොහෙන්ද මේ දැනෙන්නේ, මේ අතද, මේ කොහෙද කියලා විමසන්න ඕනේ නැහැ. ඒක විමසෙන්නේ ඉඩ තියෙන අර පරණ පුරුද්දට. කමක් නැහැ, ක්‍රියාවලියට යන්න දෙමින් ක්‍රියාවලිය එක්ක ඉන්න හැකියාවක් දියුණු කරගන්න. ඒක පළවෙනි දේ. දෙවෙනි එක තමයි වගේ ඒවා දැක්කහම, අත් දැක්කහම ගොඩ දෙනෙක් ඔය මේ අර චක්‍රේ මේ චක්‍රය කියලා ওই චක්‍ර භාවනා එක්කත් මේ පටලව ගන්න ඉඩ තියෙනවා. ඒකත් ඒ අපි කොහෙන් හරි හොයාගත්ත දැනුමක් නේ මේකට ඔබන්නේ. එහෙම චක්‍ර කතාවක් මේ දහමේ නෑ. ඒක නිසා එක එක චක්‍ර එක එක විදිහට දැනෙන්න පුළුවන්. ඒවලේ විතරයි පවදාට ආපෝ එතන කරකෙන්නේ නෑ වෙන මොකුත්. ඒක නිසා ඒ ඒ ඒ විදිහේ නිකන් නම් තැබීම් ලේබල් කිරිලි මෙන්න මේ 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 විදිහේ චක්‍රයක් කියලා එහෙම ඒ සම්බන්ධ කිරිලි සුදුසු නැහැ. එහෙම අපි හිතමුකෝ අපි දවස් කීපයක් එහෙම සම්බන්ධ කරා කියලා. ඊට පස්සේ ඇත්තටම ඒක දැනෙන්න ගන්නවා දිගටම. ඉස්සර මෙහේ ඉන්දියා ඔය ඉන්දියන් කාර් එක හරි හොඳ කොල්ලා අප්පා ඌ නිකන් එන්න ජොලි කොල්ලා මේ තමිල්නාඩු මේ හැබැයි චක්‍ර භාවනා කරලා ඇවිල්ලා තියෙන්නේ. මේ පරයන්ගෙට වාඩි වෙච්ච ගමන් අර නල්ලට එනවා චක්‍රේ. හරිද? ඒක තමයි කැරකෙන්නේ. ඉතින් ඒක ගැන තමයි ඇවිල්ලා කියන්නේ. හුස්මක් ගැන අවධානයක් ගන්නකොට ගන්න බෑ, අමාරුයි. අරක ට්‍රේන් කරලා තියෙන්නේ. අරක ට්‍රේන් කරලා තියෙන්නේ. ඉතින් මෙහෙ ක්‍රමයට වැඩිය මනාපුනේ නෑ. මේ එයා හොයන්නේ අරක ප්‍රමෝට් කරන තැනක්. ඒ වගේ තැනක් හොයාගෙන ගියා කියලා පස්සේ දැනගන්නත් ලැබුණා. ඉතින් ඒකින්ද ඒ වගේ බොරු වලවල් වලට වැටෙන්න හොඳ නැහැ. ඔය චක්‍ර කතන්දර එක එක ඒවා තියෙන නානා ප්‍රකාරයක් තියෙනවා. ඒවා ඔලුවට දාගෙන මේ මේක තමයි කියලා ගත්තොත් අවුල්. ඊට පස්සේ තව එකෙක් ඉන්දියා ඌට පරියන්කේ විකෘති වෙලා අර යෝගා පෝස් වලට යනවා කියලා තමයි මිනිහා කියන්නේ. මිනිහා ඒක රිසර්ච් කළා. ඊට පස්සේ ඉන්ටර්නෙට් එකේ රිසර්ච් කළා බැලුවා මේ පෝස් එකනේ මේ තියෙන්නේ කියලා. ඒක ඔලුවට දාගෙන ඒක ප්‍රෝග්‍රෑම් කරගත්තට පස්සේ අන්න හැමදාම ඒ ක්‍රියාවලි වෙනවා. සබාවක ඉන්න බෑ, එයා හැකිලෙනවා, පිරිසෙන් දුරස් වෙන්න හදනවා. ඒක දැකලා මෙහෙ ඉන්දිය වෙන කෙනෙක්ට එයාටත් යෝගා පෝස් වලට එන්න ගත්තා. අරක දැකලා අර මනුස්සයව දැකලා. ඉතින් ওই විදියට විකාර මනසක් අපේ තියෙන්නේ. ඒක දැනගනිමින් මේ බොරුවල් වලට අහු නොවි ගමන් කරන්න ඕනේ. අත්දැකීම අත්දැකීම විදියට විඳ ගැනීමම ප්‍රමාණවත්. මේක අරගද මේකද මේ මේක නේද කියලා සම්බන්ධ කිරීම තමයි ඔතන අර බොරු වලවල් වලට වැටෙන්න තියෙන හේතු කාරණාව. ඒක නිසා දැනීම දැනීම විදියට අත්දකින්. ඒ වෙන ක්‍රියාවලිය ක්‍රියාවලිය විදියට අත්දකින්. ඒ විදියට කටයුතු කරන්න. ඊට පස්සේ ඔය මං හිතන්නේ ඉඳපු සභාවේ ඒ පිරිසෙන් පමණක අනුග්‍රහයක් ලැබිලා තියෙනවා. හොඳ පොරවල් ටිකක් ඉඳගෙන ඉස්පිරිතාලේ අරන් ගිහිල්ලා තමයි නතර කරන්නේ. ඉතින් මැරෙන්නවත් දෙන්නේ නැති ලෝකයක් නේ මේක. මැරිලා මැරෙන මලා මාරා ඇඳට වැටිලා ඉඳියත් එතකොටත් ඉන්න දෙන්නේ නැහැ. ඉන්න දෙන්නේ නැහැ. මේ විදිහේ දෙයක් ඉඩක් ලැබෙන්න දෙන්නේ නැහැ. ඉස්පිරිතාලේකට අරන් ගිහිල්ලා අර බට ටිකක් ගහලා ඉන්ජෙක්ෂන් ටිකක් ගහලා කොහොම හරි වදයක් දීලා මරන්න තමයි කට්ටියගේ අනුග්‍රහය තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි හිතමුකෝ අපිට මේ වගේ තෝරාගත්ත ජීවිතයකවත් පාඩුවේ ඉන්න නැත්තම් ඒක මහා සාපයක්. ඉතින් ඒකින්ද ඉඳපු පිරිස ඇත්තටම හොඳයි කියලා කිව්ව හැකි. මේ ඉන්න දීලා තියෙනවනේ පාඩුවේ. ඈ ඔය භාවනා ශාලා මේ මේ ආරාණ්‍ය සේනාසන හදලා තියෙන්නේ ඕකට. මේකට තියෙන්නේ වැටෙනවා නම් වැටිච්ච දේ. මොකද්ද ප්‍රශ්නේ? වැටෙනවයි කියලා මේ මහා කන්දම් මුදුනේ බිමට වැටෙන්නේ නැහැ නේ. ඔය පරයන්ක ඉඳලා කොයි පැත්තට වැටුණත් එහෙම ලොකු අනතුරක් වෙන විදියක් නැහැ. ඔය කියන විදියට වැටෙන්නේත් නැහැ. මැරෙනවයි කියන එක ඔම මැරෙන්නේත් නැහැ. අපි නිකන් ඇර හිතනවානේ නිකන් ආ මේ මරණය තමයි මේ මැරෙනවා තමයි කියලා. එහෙම මැරෙන්නේ නැහැ ඔය කිව්වට. එහෙම මැරෙන්නේ නැහැ. ඒක නිසා අපිට එහෙම වදයක් නොදී හරිද වැටිලා ඉන්න තරම් වාසනාවක් තියෙනවා කියන්නේ ලොකු දෙයක්. මේක ලොකු අනුග්‍රහයක්. සාමාන්‍යයෙන් යෝගාවචරයේක් ලබාගත ලාභයක් කියලා කිව්ව හැකියි. සාමාන්‍ය ලෝකයේ කට්ටිය හිතනවා ඒක අලාභයක් කියලා. මේ වැටුණාම නැගිටවන්න කට්ටිය ඉන්න ඕනේ, උදව්වට කට්ටිය ඉන්න ඕනේ කියලා තමයි හිතන්නේ. එකපාරක් ඔය ඒ ගුරුවරු පිරිසක් ඇවිල්ලා ඉස්කෝලේක පිරිස ඔක්කොම එකගෙන ආව 150ක් විතර ඇවිල්ලා ශාලාවේ පරියංග භාවනාව ඉඳලා නැගිටෙව්වා කට්ටිය. නැගිටවලා අපි හිටගෙන ඉන්න ඉරියව්වේ පොඩි වෙලාවක් ඉමු කියලා මේ ඉන්දියා කට අරින්න උනේ නෑ. මේ කොකටත් මේ තමුන්ට විශ්වාසය තියෙනවා නම් විතරක් ඇස් දෙක වහගන්න නැත්තම් එපා කියලා කියන්න එනකොටම එක්කෙනෙක් දඩාල් ගාලා ඇදගෙන වැටුණා. හරි අර ඉඳපු කට්ටියගෙන් 15ක් විතර වට වුණා. වට වෙලා ඒ මනුස්සයව උස්සගෙන ගියා. උස්සගෙන ගිහිල්ලා ඕ වගේ තමයි ඉතින්. ඊට පස්සේ එහෙම මුකුත් අමාරුවක් නැහැ. නමුත් සංවිධායක නෝනාගෙන් ඇහුවාම සංවිධායක නෝනා මේ මොකද වුනේ කියලා ඇහුවාම එයාගෙනා දන්නේ නැහැ ස්වාමීන් වහන්ස. අර රූම් එකට ගිහිල්ලා දැම්මා. එතනින් එහාට කරන්න බෑනේ. එතනින් එහාට කරන්න බෑ. මේ වැඩේ යන්න එපැයි. වැඩේ යන්න එපැයි. මේ ඔක්කොම ලයික නවත්තලා ගිහිල්ලා අරයාගේ දියස් දුක සැප බලන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට මේ වැඩේ යන්න ඕනේ. ඒකෙකින් ද මේ වැටිලා ඉන්න ලැබීම භාග්යක් කියලා හිතන්. හරි. අපි තමු මරණය ආපු වෙලාවටත් ඔහොම තමුන්ගේ අර උරු පුරුදු වට පිටාවේ විවේක පරිසරයක ඉඳලා මැරෙන්න පුළුවන් නම් ඒක ලොකු ලාභයක්. එහෙම මැරෙන්න ඉඩක් ලැබෙයිද දන්නේ නැහැ. වාසනා කරලා තියෙන්න ඕනේ. දැන් මේ පැවිදි ජීවිතයක්වත් එහෙම ඉඩක් ලබා ගන්න හරි අමාරුයි. පැවිද්ද වුණත් අසනීප වුණාම බැඳක බැඳගෙන හරි මේ කන්ද පහළට අරගෙන ගිහිල්ලා ඉස්පිරිතාලේ දාන්න කට්ටිය දතකට මැදගෙන බලාගෙන ඉන්නවා. දතකට මැදගෙන බලාගෙන ඉන්නවා. ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ගෙවල් දොරවල් වල අතර අතරලා පෙවුන්ට මේ කැලේ මැරෙන දීපල්ලා. මේ කුටියේ මැරෙන දීපල්ලා. ඉස්පිරිතාලේක ගිහිල්ලා මැරෙනවයි කියන්නේ කොහොමත් අපායේ තමයි. මොකද නිකන් අර මම දන්නේ ඒක මගේ ලෙඩක්ද කියලා. ඔය ඔය බේත් ගතියටම ඇලර්ජික් මට. ඔය ඕකේ තියෙනවනේ අමුතු ස්මෙල් එකක්. ඔය හොස්පිටල් එකකට වගේ ගියහම ඒ සුවඳටම ඇලර්ජික්. එතකොට ඉන්නෙම නිකන් අර නිකන් කාර්කස හිතකින් තමයි මෙතනින් කොවිලා එළියට යන්දෝ කියන අදහසින්. ඒක නිසා අර විවේක පරිසරයක තමුන් දන්න අඳුනන පරිසරයක ඒ විදිහේ විවේකයක ඉන්න පුළුවන් නම් අර වැටිලා නැගිටින්න බැරුව ඔහෙ ඉන්න පුළුවන් නම් පැයක් විතර නේද? අන්න අසනීපයක් වෙලාවක නැගිට ගන්න බැරුව ඉන්න පුළුවන් නම් ඒක භාග්යක් විදියට මේ ලෝකයේ මිනිස්සු සලකන්නේ නැහැ. නමුත් මේ යෝගාවචර කෙනෙක් එහෙම නැත්නම් මේ පැවිද්දෙක් අමාරුවෙන් උපයාගත් දෙයක්. ඒක තමයි අපිට අවශ්‍ය. එන්නේ ඒ විදිහට මුහුණ දෙන්න පුළුවන් නම් මරණය කියන එක ඇත්තටම එහෙම ලොකු බියකරු අත්දැකීමක් නොවේවි. ඒ විදිහට මුහුණ දෙන්න පුළුවන් නම් මේ ජීවිතය කියන එක අමුතුම අත්දැකීමක් වේවි. ඒක නිසා අන්න ඒ විදිහේ ශක්තියක් ලැබෙන්න සුදුසු අවස්ථාවක් ඒක නියමාකාරයෙන් බාරගන්න කියලා නැවත නැවත මතක් කරනවා. ඒ වෙන දෙයට වෙන්න දෙන්න. ඒක මොකද්ද මේ හොඳද නරකද ඒවා හොයන්න යන්න එපා. ඒ ක්‍රියාවලියත් එක්ක ඉඳීමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඕවා ඉතින් එන යන දේවල්. ඕක ආපහු හොයලා බලන්නකෝ. ඕක ආපහු ගන්න බෑ. එදා ආවා, එදා දවසේ ඒක තියුණා, දවස් දෙක තුනක් ඒකේ රසය තියුණා, එච්චරයි. ආපහු හොයන්න බෑ. මේ විශ්වාසෙන් මුණ දෙමු කියලා තමයි කියන්න වෙන්නේ.
බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ, ඔබට අවස්ථාව තියෙනවා නැවත මේ ස්වාමීන් වහන්සේට අත්දැකීමක් ඉදිරිපත් කරලා උපදෙස් ගන්න. ඇත්තම මේ අවස්ථාවේ ප්‍රයෝජනෙට ගන්න ඔබට අවස්ථාව පුළුවන්.
වෙන මොකුත් නෑ වගේ මට පේන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මේ නදීප් මේ
එහෙමයි ස්වාමීන් වහන්සේ.
රෙකෝඩින් එක මේ මික්සෙල්ආර් එකේ කරන් එවුවනම් හරි මං හිතන්නේ මේ ඔය මේ අර මේ රෙකෝඩින් එක පොඩ්ඩක් පරක් වුණානේ.
පරක් වුණා ස්වාමීන් වහන්සේ. ඔව්.
මික්සෙල්ආර් එකේ ගන්න එක දන්නව නේද? ගන්න එක.
ඒක නම් මං කරලා නෑ ස්වාමීන් වහන්සේ කලින්. මං රාජිකාටත් මැසේජ් එකක් යවුවා. රාජිකාත් කිව්වා ඒක පුළුවන් වෙයි කියලා.
ඔව් ඒක ගන්න බලන්නේ. ඒක ගන්න බැරි වුණොත් දැනුවත් කරන්න මම මෙහෙනුත් බෑකප් එකක් දාලා තියෙනවා.
ආ ස්වාමීන් වහන්සේ බොහොම තේරි.
ආ අවශ්‍ය නම් එකෙන් ගත්ත හැකි.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
සුදර්ශනී ඔබට පුළුවන් මේ අන්මියුට් කරලා කතා කරන්න. සුදර්ශනී අත ඔසවගෙන හිටියා මම හිතන්නේ ආයේ නැවතුණා. එහෙනම් නදීප් ඔබට පුළුවන් මේ ඉදිරියට කටයුතු කරගෙන යන්න. බොහොම පිං.
බොහොමත්ම පිං. හිතන්නේ අද දිනේත් අප වෙනුවෙන් ස්වාමීන් වහන්සේ දැහැන කාලයක් වැය කරලා ධර්ම දේශනාවකුත්
ඇහෙනවද?
අනේ
ස්වාමීන් වහන්ස, මම මේ ඉස්සෙල්ල කමටහන ඉදිරිපත් කරලා මේ ෆෝන් මේ කන් මේ ෆෝන් එක වහන්න ගිහිල්ලා මේක පාට කට්ටුනානේ. මේ මම එළියට ගියා ගෲප් එකෙන්. මට ඒක ආයේ හන්ද මේ පුළුවන් වෙයිද රෙකෝඩින් එකක් හරි ගන්න?
මේක කොහොමත් මේ වෙබ් එකට වැටෙනවා. මේ නදීප් ළඟ තියෙන රෙකෝඩින් එකක් මේ ඒක කොහොමත් පබ්ලිෂ් වෙනවා. ඊට අමතරව නම් වෙනම පෞද්ගලිකව නදීප් එවයි. නදීප්ට
හා
පොඩ්ඩක්
ඔන්න
ඊමේල්
නදීප්
ඇඩ්‍රස් එක
මහත්තයා
දැම්මා
පුළුවන්
නම්.
නම් පෞද්ගලිකව මගේ එකට එවන්න පුළුවන් ද සුදර්ශනී අමරසිංහ කියන එකට. මොකද මේ මට තේරෙන්නේ මම මෙච්චර කලොත් මේක ගන්න උත්සාහ කරා මේ තාම මම අහලා නැහැ මේ ධර්මදේශනා වෙබ් එකෙන්. පුළුවන් නම් මගේ ටික අර දැනගන්නත් එක්ක එවන්න මහත්තයා කියලා මම ඉල්ලනවා.
ස්තෝසිනි, අපේ ඔය මේ අත්දැකීම් ලියන වාර්තාවේ තියෙන ඊමේල් ඇඩ්‍රස් එකක්, ඒකට පොඩ්ඩක් එවන්න පුළුවන්ද ඊමේල්? ඊමේල් එකක්, එතකොට ඒකට රිප්ලයි කරන්න මං ඇටච් කරලා ඉවරලා අද රෙකෝඩ් එක.
හා මහත්තයා WhatsApp එකක් හරියන්නේ නැද්ද? WhatsApp
ආ,
නම්බර් එක
WhatsApp උනා, WhatsApp group එකක්. ඔ, අපේ group එකේ ඉන්නවා නම් දාන්න පුළුවන්.
මං group එකේ ඉන්නවා මහත්තයා. මේ
ආ, ඒකට දාන්න එහෙනම් message එකක්, මං ඒකට reply
හරි
කරන්නම් එතකොට.
අනේ හරි සර්වන් සර්ණයි
හරි,
ගොඩක්
තෙරුවන්
තැන්කියු.
සරණයි.
හරි සර්වන් සර්ණයි.
වැඩසටහන සමාප්ත කිරීමට අද දිනෙත් සුපුරුදු ලෙස පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන්නයි සූදානම් වෙන්නේ. ඒ සඳහාමම පාලි මාමාට ආරාධනා කරනවා අද දිනේ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරන ලෙස. තෙරුවන් සරණයි.
බොහොම පිං නදී. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, සහභාගී වී සිටින සියලු දෙනාගෙන්මත් අවසරයි. අද දිනත් අපට අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් ඉතාම වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබුණා. ඒ වගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේ වේස මහන්සි නුඹලා අප පිරිසගේ සතිය පිළිබඳ වාර්තාවලටත්, ඒ අයගේ ප්‍රශ්නවලටත් ඉතා මගනා පිළිතුරු අර්ථවත් උපදේශත් අනුශාසන දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේටත් අපහට මේ අවස්ථාව ලබා දුන් විස්තරණවනේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරන සියලු දෙනාටත්, සහභාගී වී සිටින අප සියලු දෙනාටත් මේ පිණින් සසර ගමන කෙටිකර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දැන් අපි දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයින්ට අප රැස් කරගත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපගේ ප්‍රාර්ථනාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි හරි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං පච්චයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බ.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති.
සුඛියොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුඛියොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති.
සුඛියොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සබත් දේවා හැම දෙනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.